പഠനം. ඊළඟ කොටසට අදාළ මෙතින් දැනෙන අපි දැන්ට කතා කරගෙන ගියේ එතකොට බාහිර නිදාන වර්ණනාවේ මුලයි ගාථා කිය කතා කරලා ඊට පස්සේ පළවෙනි සංගායන විස්තරේ කතා කරන්න පටන් ගත්තා. ඒක දැනට අපි කතා කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ මහ රහතන් වහන්සේලා තෝරගත්තු විදිය ගැන. ඒක එතනදී කෙටියෙන් මතක් කරන්නේ චතුපටි සම්විදාලාභී ඡඩ්ඩවිඥාලාභී බොහෝ තෙයින්ම භාග්‍යවතුන් වහන්සේ අග්‍රස්ථානයේ තිබූ මහරහතන් වහන්සේලා ඇතුළු ඒ කාලේ වැඩ සිටිය ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේලා පිරිසව තමයි තෝරාගත්තේ පළවෙනි සංගායනාව. එතකොට එතනින් ඉස්සරහට විස්තරේ අපි බලාගෙන යමු.
නමස්කාර.
පස්වෙනි පිටුවේ ඉඳන් බලාගෙන යන්න තියෙන්නේ නේද? ඒකට මේ වෙනකන් කතා කරපු කිතේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. නිදාන වර්ණනා කොට
පිටුවාව එක තමයි.
තාම අපිට ලොකුවට ගැටලු වෙන්නේ නැහැ. තාම අර අපි කතා වස්තුවක් ඔකේ පස්සේ මේ කියාගෙන යන්නේ නේද?
අතන තථාගතස්ස පරිනිබ්බානතෝ සත්තසු සාදු කීලන දිවසේසු සත්තසුච ධාතු පූජා පූජාදී පූජා දිවසේසු වීතිවත්තේසු අඩමාසෝ අතික්කන්තෝ ඉදානි විහානං දියද්දු මාසු තේසු උපකට්ටා වස්තුූපනායිකාති මන්ත්‍රා මහා කස්සපත් තේරෝ රාජගහන් ආවුතු ගච්ඡාමාති උපද්දම් භික්ඛු සංඝං ගහෙත්වා ඒකං මග්ගං ගතෝ අනුරුද්ධත් තේරෝපි උපද්දම් ගහෙත්වා ඒකං මග්ගං ගතෝ ආනන්දත් තේරෝපන භගවතු පත්තචීවරං ගහෙත්වා භික්ඛු සංඝ පරිවුතෝ සාවත්තිං ගන්ත්වා රාජගහන් ගන්තුකාමෝ යේන සාවත්ති තේන චාරිකම් පක්කාමි. අත ඉක්බිති තථාගතස්ස පරිනිබ්බානතෝ තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සත්තසු සාදු කීලන දිවසේසුච සාදු ක්‍රීඩා සද්දවසද සත්තසු ධාතු පූජා දිවසේසුච ධාතු පූජා සද්දවසද වීති වත්තේසු ඉක්ම ගිය කල්හි අඩ මාසෝ අතික්කන්තෝ අඩ මාසක් ඉක්ම ගියේය. ඉදානි දැන් ගිම්හානං ගිම්හානයේ දියඩෝ මාසෝ සේසෝ මාස එකමාරක් ඉතිරිව ඇත්තේය. උපකට්ටා වස්තුපනායිකා ඉති වස්සලවීමට ආසන්න යැයි මන්ත්‍රා දැන මහා කස්සපත්තේරෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රාජගහන් ආවුසු ඇවැත්නි රාජගහන් ගච්ඡාම ඉති රජගහනුවරට වඩිමු යැයි උපඩ්ඩම් භික්ඛු සංඝං ගහිත්වා භික්ෂු සංඝයා භාගයක් ගෙන ඒකං මග්ගං ගතෝ එක් මාර්ගයක වැඩිසේක. අනුරුද්ධත් තේරෝපි අනුරුද්ධ තෙරුන් වහන්සේද උපඩ්ඩම් ගහිත්වා භික්ෂු සංඝයා භාගයක් ගෙන ඒකං මග්ගං ගතෝ එක් මඟක වැඩිසේක. ආනන්දත් තේරෝපන ආනන්ද තෙරුන් වහන්සේ වනාහි භගවතු භාග්‍යවතුන් වහන්සේගේ පත්ත චීවරං ගහිත්වා පාසියුරුගෙන භික්ෂු සංඝ පරිවතෝ භික්ෂු සංඝයා පිරිවරණ ලදුයේ සාවත්සින් ගන්වා සැවැත් නුවරට ගොස් රාජගහන් ගන්තුකාමු රජගහන් නුවරට වඩිනු කැමැත්තේ යේන සාවත්ති සැවැත් නුවර යම් තැනකද තේන චාරිකම් පක්කාමි එතනට චාරිකාවක් වැඩිසේක. ආනන්ද තේරේන ගතගතට්ටානේ මහා පරිදේවෝ අහෝසි භන්තේ ආනන්ද කුයින් සත්තාරං තපෙත්වා ආගතෝ සීති. අනුපුබ්බේන පන සාවත් ආනන්දත් තේරේන ගතගතට්ටානේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිය ගිය තැන්කි බන්තේ ආනන්ද ස්වාමීනි ආනන්දයන් වහන්ස සත්තාරං කුහින් තපෙත්වා ශාස්ත්‍රූන් වහන්සේ කොහි තබා ආගතෝ අසි ඉති පැමිණියේ වෙහිදැයි මහා පරිදේවෝ අහෝසි මහා විලාපයක් විය. අනුපුබ්බේන පන සාවත්තින් අනුපත්තේ තේරේ භගවතු පරිනිබ්බාන දිවසේ විය මහා පරිදේවෝ අහෝසි. අනුපුබ්බේන පන පිළිවෙලින් වනාහි සාවත්තින් සැවතට අනුපත්තේ තේරේ තෙරුන් වහන්සේ පැමිණි කල්හි භගවතු පරිනිබ්බාන දිවසේ විය භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් දවස මෙන් මහා පරිදේවෝ අහෝසි මහා විලාපයක් විය. තත්‍රසුගං ආයස්නා ආනන්දෝ අනිච්චතාදී පටිසංයුත්තාය ධම්මයා කතාය තන් මහජනං සංඥාපෙත්වා ජේතවනං පවිසිත්වා දසබලේන වස්ත ගන්ධකුටියා ද්වාරං විවරිත්වා මංචපීඨං නීහරිත්වා පප්පෝටෙත්වා ගන්ධකුටින් සම්මජ්ජිත්වා මිලාස මාලා කචවරං චට්ටිත්වා මංචපීඨං අතිහරිත්වා පුන යථාඨානේ තපෙත්වා භගවතෝ තිතකාලේ කරණීයං වත්තං සබ්බං අකාසි. තත්‍ර සුදං ඉහිලා ආයස්ම ආනන්දෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනිච්චතාදී ප්‍රතිසංයුක්තාය ධම්මියා කතාය අනිත්‍යාදී ප්‍රතිසංයුක්ත දැහැමි කතාවෙන් තං මහජනං සංඥාපෙත්වා ඒ මහජනයාට කරුණු දන්නා ජේතවනම් පරිසිත්වා දෙවුරම් මෙහෙරට පිවිස දසබලේන භාග්‍යතුන් වහන්සේ විසින් වසිත ගන්ධ කුටියා ద్వාරම් විවරිත්වා වැඩවිසු ගඳකිලියෙහි දොරටුව විවෘත කොට මංචපීඨං නීහරිත්වා ඇඳපුටු බැහැරටගෙන පප්පෝටිත්වා ගසාදම ගන්ධ කුටින් සම්මජ්ජිත්වා ගඳකිලිය හැමද නිලාත මාලා මැලවුණු මල් කචවරං කැලිකසල චඩ්ඩිත්වා බැහැරකොට මංචපීඨං අතිහරිත්වා ඇඳපුටු ඇතුළටගෙන පුන යථාට්ඨානේ කපිත්වා නැවත තිබූ තැන්හි තබා භගවතෝ ටිතකාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කල්හි කරණීයං සබ්බං වත්තං අකාසි කළ යුතු සියලු වත් කළේය. අත ඉබ්බිති තේරෝ භගවතෝ පරිනිබ්බානතෝ ප්‍රභූති තාන නිසජ්ජ බහුලත්තා උස්සන්න ධාතුකං කායං සම්මස්සා සේතුං ဒုတိය දිවසේ කීර විරේචනම් පිවිත්වා විහාරේ ඒව නිසීදි. අත තේරෝ ඉක්බිති ආනන්ද ස්වාමීන් වහන්සේ භගවතෝ පරිනිබ්බානතෝ ප්‍රභුති භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙහි පටන් තාන සිටීම් නිසජ්ජ හිඳීම් බහුලත්තා බහුල බැවින් උස්සන්න ධාතුකං කායං උත්සන්න වූ වාපිච්චෙන් සහිත කය සමස්සාසේතුම් අස්වස්සන්නට ဒုတိය දිවසේ දෙවැනි දවසේහි කීර විරේචනම් පිරිත්වා කිරි විරේකයක් වළඳා විහාරයේ ඒව නිසීදි. විහාරයේම වැඩමුණේය. යං සන්ධාය සුභේන මානවේන පහිතං මානවකං ඒතද වූච අකාලෝකෝ මානවක අත්තිමේ අජ්ජ බේසජ්ජ මත්තා පීතා අප්පේව නාම ස්වේපි උපසංකමීයා මාති. යං සන්ධාය යම් බේසජ්ජ පාණියක් සඳහා සුභේන මානවේන සුභ මානවකයා විසින් පහිතං මානවකං එවන ලද මානවකයාට මානවක මානවකය අකාලෝ එහි යෑමට මේ කාලය නොවේ. මේ මවිසින් අජ්ජ අද බේසජ්ජ මත්තා පීතා අත්ති සුළු බෙහෙතක් වළඳන ලද්දේය. ස්වේපි හෙටවත් උපසංකමෙයාම අප්පේව නාම එළඹෙන්නෙමු නම් මැනවි යැයි ඒතං අවෝච තෙල කීරේය. ဒုတိය දිවසේ දෙවැනි දවසෙහි චේතකත්තේරේන පච්චා සමනේන ගන්වා චේතක තෙරුන් වහන්සේ පසුමහන කොට ගොස් සුභේන මානවේන සුභ මානවකයා විසින් පුට්ටෝ විචාරණ ලද දීඝනිකායෙහි සුභසුත්තං නාම දසවං සුත්තං අභාසි සුභසූත්‍රේ නම් වූ දසවැනි සූත්‍රය කීවේය. අත ඉක්බිති තේරෝ තෙරුන් වහන්සේ ජේතවන විහාරේ දෙවුරම් බෙහෙරෙහි ඛණ්ඩපුල්ල පටිසංකරණං කාරාපෙත්වා ඛණ්ඩපුල්ල කැඳුණු බිදුණු පටිසංකරණං පිළිසකර කිරීම කාරාපෙත්වා කරවවා උපකට්ටාය වස්තුූපනායිකාය වස්සෙලඹීමට ආසන්නව රාජගහං ගතු රජගහ නුවරට වැඩිසේක. මහා කස්සපත් තේරෝ තථා මහා කාශ්‍යප මහරහතන් වහන්සේද එසේය. අනුරුද්ධත් තේරෝ තථා එසේ මහා කස්සපත් තේරෝච මහා කාශ්‍යප මහරහතන් වහන්සේද අනුරුද්ධත් තේරෝච අනුරුද්ධ මහරහතන් වහන්සේද සබ්බම් භික්ඛු සංඝං ගහිත්වා සියලු භික්ෂු සංඝයාගෙන රාජගහන් ඒව ගතෝ රජගහ නුවරටම වැඩිසේක.
පස්සේ දෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ දින හතක් සාදු කීලන දවස් කියලා දැන් කියනවා. ඒ කියන්නේ දේහයට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජා පවත්වපු දින හත තමයි කියන්නේ සාදු කීලන දින කියලා. ඒ විදිහට දවස් හතක් ගත වුණා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට තවත් දවස් 7ක් පූජා පැවැත්වුවා. එතකොට මේ විදිහට අඩ මාසයක් නැත්තම් සති දෙකක් ඉක්මුණා. මේ වෙද්දී එතකොට ගිම්හානයේ තව මාස එකමාරයි ඉතිරි වෙලා තියෙනවා. දැන් වස් ඉලමින් ළඟයි. එතකොට මේ කාරණාව නිසා එවත්මෙහිම නම් අපි රජගහ නුවරට වඩිමු කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඒ වගේම අනුරුද්ධ මහ රහතන් වහන්සේත් මහා සංඝ රත්නයේ කොටස් කොටස් වැඩමාගෙන ඒ ප්‍රදේශයට වැඩම කළා. ඒ මාර්ග දෙකකින් වැඩම කරන්න හේතුව දැන් හැමෝම ඒ මහා සංඝ රත්නය එකම ප්‍රදේශයකින් වැඩම කරොත් පිණ්ඩපාතෙහිම ලබන්න අපහසුයිනේ. ඒ නිසා තමයි මාර්ග දෙකකින් ස්වාමීන් වහන්සේලා වැඩම කළේ කියලා කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර චීවර අරගෙන සැවැත් නුවරට වැඩම කරලා සැවැත් එතනදී ඒ වැඩම කරපු වෙලාවේදී සාරිපුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරපු හැම තැනකදීම ඉතින් මිනිස්සු වහන්න ගත්තා. දැන් වෙනදට ස්වාමීන් වහන්සේ වැඩම කරද්දී භාග්‍යතුන් වහන්සේත් එක්කයි වැඩම කරන්නේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කොහි තියලද වැඩම කළේ කියලා. ඉතින් අර බොහොම දුකෙන් ඉතින් කට්ටිය ඇඬුවයි කියලා කියනවා. ඉතින් සවැත් නුවරට වැඩම කළයින් පස්සෙත් භාග්‍යතුන් වහන්සේ පිරිණිවුණු දවසේ වගේම ඉතින් බොහෝ පිරිසක් අඬන්න පටන් ගත්තා කියලයි කියලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් මේ පිරිසට හිත සැකසෙන විදියට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා ආදිය කරලා භාග්‍යතුන් වහන්සේගේ ඒ වැඩසිටිය ගඳ කිලිය භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යතුන් වහන්සේට කරපු වත්පිළිවෙත් සියල්ලම කළයි කියලා කියනවා. එතකොට ඒ තිබුණු කැලි කසල අයින් කරලා භාග්‍යතුන් වහන්සේට කර ඒ ජීවමාන භාග්‍යතුන් වහන්සේට වත්පිළිවෙත් කරනවා වගේම වත්පිළිවෙත් කළයි කියලා. ඉතින් මේ තැන් අපි මතක තියාගන්න ඕන කාරණා, ස්වාමීන් වහන්සේ කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක්. එතකොට දැන් මේ වගේ උත්තමයව පවා ඒ දැන් ශ්‍රද්ධාවෙන් ඉහළම තත්වයට පත් වුණු උත්තමයෝනේ. දැන් සමහරු කියනවානේ දැන් බුදුරජාන් වහන්සේ ජීවමාන වෙද්දී මේ දානමාන ආදී දුන්නට ඒ වගේ පූජා කරන එක තේරුම්ම නැහැ කියලා. ඉතින් ඒ කියන දේවල් වලට අපි අපේ නුවණ තියෙන්න ඕන, අපේ අවබෝධය තියෙන්න ඕන. මේ කුසලයේ කියලා කියන්නේ මොකක්ද කියන එකනේ. ඒක නිසා අපේ හිත පහදවාගෙන උඩාහෝ කුසලයක් භාග්‍යතුන් වහන්සේට අරමුණු කරගෙන කළොත් ඒක ජීවමාන භාග්‍යතුන් වහන්සේට කළා හා සමානව විපාක ලැබෙනවායි කියන එකයි. ඒ කියන්නේ හිත සමාන හිත තියෙනවා නම් ජීවමාන භාග්‍යතුන් වහන්සේට කරන්න කියලා ඉතින් ඒ විපාකෙත් ඒ විදිහටම ලැබෙනවා. ඒක නිසා ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේලාත් මේ විදිහට කටයුතු කළේ දැන් හේතුවක් නැතුව නෙවෙයි, අනාගතයේ පිරිසටත් ආදර්ශයේ පිණිසයි. ඒ නිසා ඉතින් මේ දේවලුත් අපි මේ කාරණා කියාගෙන යන අතරේ හිතේ තියාගන්න ඕන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ඒ භාග්‍යතුන් වහන්සේගේ පිරිණිවීමේ ඉඳන් මේ කාලේ වෙනකම්ම ඒ හරිහැටි සැතපෙන්න අවස්ථාවල් අඩුකම් ඒ කටයුතු බහුල වුණ නිසා ස්වාමීන් වහන්සේගේ ශරීරය ඒ සෙම්පිත් ආදිය නිසා අසම බවට එහෙම නැත්නම් හරියට ඒ ධාතු සම වෙලා තිබුණේ නැති නිසා ස්වාමීන් වහන්සේ ඒ විරේචනයක් එහෙම නැත්නම් ඖෂධයක් වළඳලා විහාරයේ වැඩ සිටියා. ඒ කාරණාව ගැන තමයි අර සුභ සූත්‍රයේ කියවෙන ඒ කාරණාව සඳහන් කළේ කියලා කියනවා. ඉතින් ඒ සුභ මානවකයා තවත් කෙනෙක් වෙවෙනවා ස්වාමීන් වහන්සේව මුණ ගැහින්නන් මේ විලාවේදී. අද නම් මම බෙහෙතක් වළඳලා ඉන්නේ, හිටවත් අපි එහෙමනම් මුණ ගැහිමු කියලා සන්නහත මතක් කරනවා. අන්න ඒ කාරණාව මතක් කළේ මේ බෙහෙත වළඳලා සිටිය කාරණාව නිසායි. දෙකම තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ දේවරම් විහාරයේ කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරවලා වත් එළමෙන්න ලංව රජගහනුවරට වැඩම කළා. ඒ විදිහටම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් අනුරුද්ධ මහ රහතන් වහන්සේත් ඒ සංගායනාවට අවශ්‍ය මහා සංඝ රත්නයේ වැඩම වාගෙන රජගහනුවරට වැඩම කළා. ඊට පස්සේ බලමු නේද එහෙදි කොහොමද කටයුතු කළේ කියලා. ඒත් එක්කම තව පොඩි කාරණාවක් කියන්න වුවමනාවක් තිබුණා. දැන් අපි මේ පාලියෙන්ම මේක කියවන එකේ තියෙන වටිනාකම මොකද්ද? ඇයි අපි පාලියෙන්ම ඉගෙන ගන්න දැන් සිංහල පොත් අපිට බලලා මේක කරන්න බැරිද? පුළුවන්, අපිට සිංහල පොතුත් බලන්න පුළුවන්. ඒ වුණාට පාලි භාෂාවෙන් එක කාරණාවක් තමයි පාලි භාෂාවෙන් අපි දැනගත්තම අර්ථ පැටලෙන්නේ නැතුව පැහැදිලිව හොඳට දැනගන්න පුළුවන්. අනික් කාරණාව තමයි අපිටම දකින්න ලැබුණු පරිවර්තන දෝෂ ගොඩාක් තියෙනවා බොහෝ පරිවර්තන පොත්වල. එක දෙක නෙවෙයි, බොහෝ පරිවර්තන පොත්වල පරිවර්තන දෝෂ ගොඩාක් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැනත් අවස්ථාව ලැබුණොත් අපි නංගන් මතක් කරන්නේ නැතුව ඒතෙන් අපි කියන්නම් මේ වගේ අඩුපාඩු තියෙනවායි කියන එක පිරිසර දැනගන්න. ඒක නිසා ඒකත් එක හේතුවක්. අපි දැන් භාෂාව දැනගෙන හිටියොත් අපිට මේ පොත විතරක් නෙවෙයි ඒ ගැන සසඳන්න අපිට තවත් පොතක් හරි කියවලා බලන්න පුළුවන්. මූලික පොතක්. අපි අර අමතර පොතක් කියවනවට වඩා අර මූලාශ්‍ර පොතක් කියවපුවම අපිට විශ්වාසයක් තියෙනවා. අසුවල් පොතේ තියෙන්නේ. එතකොට අපිට බය නැතුව කියන්න පුළුවන් අසුවල් තැනයි තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අපිට කියන්න වෙන්නේ අසුවල් ස්වාමීන් වහන්සේ ලියපු අසුවල් පොතේ මෙහෙම තියෙනවායි කියනවා මිසක අපිට අර මූලික පොතක් පෙන්වන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අර මූලාශ්‍රම දැනගෙන හිටියම ඒ මුල් පොත්ම දැනගෙන හිටියම අපිට බය නැතුව ඒ ගැන තමන්ට අර පිරිසිදු ධර්ම මතයක විනය මතයක පිහිටන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර හොඳට පිහිටන්න පුළුවන් ශක්තියත් අඩු වෙනවා. අනිත් එක තමයි අර සිංහල භාෂාවෙන් අපි විස්තර කරද්දී සමහර තැනක සිංහලය විවහාර භාෂාවන් නිසා අපි පාවිච්චි කරන ඇතැම් වචනයක වෙනාර්ථයක් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ පැරණි කාලේ පාවිච්චි කරපු සමහර වචන තියෙනවා. ඒ කාලෙදී ඒකෙන් නිවැරදි අර්ථය ඒ වචනෙට තිබුණාට පාලි වචනෙට. මේ කාලෙදී සමහරවිට ඒ අර්ථ වෙනස් වෙනවා. අපිට එක්කෝ ඒ සිංහල වචනේ අර්ථ තේරෙන්නේ නැහැ. ওই වගේ හේතු නිසා මේ පරිවර්තන පොත් කියවද්දී අපිට ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. සිංහල භාෂාව විවහාර භාෂාවක් නිසා ඒ පරිවර්තනයකදී තියෙන නිවැරදිම අර්ථය අපිට නොලැබෙන්න පුළුවන්. ඒතර පාලි භාෂාව එහෙම වෙනස් වෙන්නේ නැති නිසා පාලි භාෂාවේ වචනවල අර්ථ අපි මේ නිශ්චිත වචනාර්ථ දැනගෙන කළාම අපිට පැටලීමක් වෙන්නේ නැහැ. අර්ථවල වෙනස් වීමක් වෙන්නේ නැහැ. අනික් කාරණාව තමයි දැන් අවුරුදු දහස් ගානක ඉඳන්ම අකණ්ඩව පවත්වාගෙන ආපු පොත්පත් ටිකක් නිසා. මේත් එක්කම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරපු භාෂාව පුරාණී ලංකාවේ වැඩ සිටි මහරහතන් වහන්සේලා භාවිතා කරපු භාෂාව. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ භාෂාව. ඉතින් ඒක අපි දන්නේ නැත්නම් ඒකත් ටිකක් හොඳ මදි. ඒක නිසා භික්ෂුවක් විදියට අපි වෙන භාෂා දැනගෙන හිටියේ නැතුවට කමන්නේ. ඉතින් අවම පාලි භාෂාව දැනගෙන ඉන්න ඕන. එතකොට භික්ෂුවක් විදියට තමන්ට පාලි දන්නේ නැහැ කිව්වොත් තමයි පොඩ්ඩක් හොඳ නැත්තේ. එහෙම නැතුව ඉංග්‍රීසි දන්නේ නැහැ හරි සිංහල දන්නේ නැහැ කිව්වොත් ඒකත් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඒ භික්ෂුවක් විදියට භික්ෂුවකගේ භාෂාව තමයි පාලි භාෂාව කියලා කියන්නේ. ඒක නිසා ලංකාවේ හිටියත් වෙන බුරුමය හරි ඒ වගේ රටකට අපි මොනවා හෝ භාවනා කටයුත්තකට වැඩම කළත් ඒ තැනකදී පාලි භාෂාව දැනීම අතිශයින්ම උපකාරී. මොකද ඒ කියන විස්තර අපිට හරියට තේරුම් ගන්න සමහර විට ඒ ඉංග්‍රීසි භාෂාවෙන් කරන විස්තරයක් මදි. ඒකනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඒ විස්තරයක් කළත් සමහර විට අපිට නියම අර්ථය ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ඉංග්‍රීසි පොත් ටිකක් කියවලා තියෙන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මේ පාලි කාරණා විස්තර කරන්න ගියපම බොහොම අමාරු වෙටෙනවා. මොකද මේ සමහර ඒවා විස්තර කරන්න අමාරුයි. ඒ නිසා ඉතින් අපිට ලොකු ලාභයක් අපි අර භාග්‍යතුන් වහන්සේගේ භාෂාව දැනගෙන ඉන්න එක. ඒකත් අපි යන්තම් හින්නේ නෙවෙයි පොඩ්ඩක් අපිට මේ වගේ පොතක් කියවන්න මට්ටමේ දැනීමක් ඉතින් ඇති කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට හැමෝටම ඉතින් ඒක ලොකු ලාභයක් වෙයි. මහා ලොකු අමාරුවක් නැහැ. දැන් අපි ලොකු උත්සාහයක් අරගෙන නෙවෙයිනේ. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා කියන දේවල් අහලානේ සිංහල ඉගෙන ගත්තේ. නැතු ව්‍යාකරණ පොත් කියවලා නෙවෙයි. ඒ වගේ පාලි භාෂාවත් ඒ දැනගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ පාලි භාෂාවෙන් ලියවුණු පොත්පත් කියවන එක. ඒ නිසාත් ඒකත් එක හේතුවක් අපි පාලියෙම මේ ටික කතා කරගෙන යන්න. එතකොට මුල් කාලේ ටිකක් අපිට අපහසුයි වගේ තේරෙන්නේ මේක තේරෙන්නේ නැහැ වගේ. හැබැයි කාලයක් යද්දී Tamanට තේරෙනවා මේක පුළුවන් පහසුයි කියන එක. ඒ නිසා ඒ කාරණාත් නිසා අපි පාලියෙම මේ ටික කතා කරගෙන යන්න. එතකොට අපිට අර වචනයක්වත් මගහැරෙන්නේ නැතුව පෙළාට කතාවෙන් තියෙන කාරණා අපි හැදෑරුවා අපි දැනගත්තයි කියන විශ්වාසය හරි ඇති වෙනවනේ. හරි අපි එහෙනම් ඊළඟ කීපෙත් කතා කරන්න යමු.
තේනකූපණ සමේන රාජගහේ අට්ටාරස මහා විහාරා කුන්ති තේ සබ්බේපි චඩ්ඩිත පතිත උක්ලාපා අහේසුම්. තේනකූපණ සමේන ඉසමීහි වනාහි රාජගහේ රජගහනුවර අට්ටාරස මහා විහාරා කුන්ති අටලොස් මහා විහාරයෝ වෙත් තේ සබ්බේපි ඒ සියල්ලද චඩ්ඩිත හැරදමන ලද පතිත ඇදලටුනා වූ උක්ලාපා ගැවසීගත් කසල ඇත්තාහු අහේසුම් වූහ. භගවතෝහි පරිනිබ්බානී සබ්බේ භික්ඛු අත්තනෝ අත්තනෝ පත්තචීවරං ගහිත්වා විහාරේච පරිවේනේච චඩ්ඩිත්වා අගමන්සු. භගවතෝහි පරිනිබ්බාණී භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමෙහි සබ්බේ බික්ඛු සියලු භික්ෂූහු අත්තනෝ අත්තනෝ පත්තචීවරං ගහිත්වා තම තමාගේ පාසිවුරුගෙන විහාරේච විහාරයෝද පරිවේනේච පිරිවෙන්ද චඩ්ඩිත්වා හැරදම අගමන්සු වැඩියාහුය. තත්ත තේරා භගවතු වචන පූජනත්තං පිත්තිය වාද පරිමෝචනත්තංච පටමන් මාසං කණ්ඩපුල්ල පටිසංකරණං කරෝ මාති චින්තේසුම්. තත්ත තේරා එහිලා තෙරුන් වහන්සේලා භගවතු භාග්‍යතුන් වහන්සේගේ වචන පූජනත්තංච වචනයට පිදීම පිණිසද පිත්තිය වාද පරිමෝචනත්තංච තීර්ථක උපවාද උපවාදයන්ගෙන් මිදීම පිණිසද පටමන් මාසං පළමු මස කණ්ඩපුල්ල පටිසංකරණං කැඩුණු විදුණුතැන් පිළිසකර කිරීම කරෝම ඉති කරමු යැයි චින්තේසුම් සිතුසේක. පිත්‍යාහි ඒවං වදෙයුම් සමනස්ස ගෝතමස්ස සාවකා සත්තරි කිතේ ඒව විහාරේ පටිජග්ගින්සු පරිනිබ්බුතේ චට්ටේ සුන්ති තේසං වාද පරිමෝචන අත්තංච චින්තේ සුන්ති උත්තං හෝති. පිත්‍යාහි තීර්ථකයෝ වනාහි සමනස්ස ගෝතමස්ස සාවකා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සත්තරි පිතේ ඒව ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටි කල්හිම විහාරේ පටිජග්ගින්සු විහාරයෝ පිළිසකර කළහ. පරිනිබ්බුතේ පිරිනිවුණු කල්හි චඩ්ඩේසුම් ඉති හැරගමන්නාහ යැයි ඒවං වදෙයුම් මෙසේ කියන්නේය. තේසං ඒ තීර්ථකයන්ගේ වාද පරිමෝචනත්තංච උපවාදයන්ගෙන් මිදීම පිණිසද චින්තේසුම් ඉති සිතූහ යැයි උත්තං හෝති කියන ලද්දේ වේ. උත්තම්පි චේතං අතකෝ තේරානම් භික්ඛූනම් ඒතද හෝසි භගවතාකෝ ආවසෝ කණ්ඩපුල්ල පටිසංකරණං වන්නිතං හංගමයන් ආවසෝ පටමං මාසං කණ්ඩපුල්ල පටිසංකරණං කරෝම මජ්ජිමං මාසං සන්නිපතිත්වා ධම්මංච විනයංච සංඝා ඉස්සාමාති. අත ඉක්බිති තේරානම් භික්ඛූනම් ස්ථවිර භික්ෂුන් වහන්සේලාට ආවසෝ ඇවැත්නි භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් කණ්ඩපුල්ල පටිසංකරණං වන්නිතං කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදසේක. ආවසු ඇවැත්නි මයං අපි පටමං මාසං පළමු මස කණ්ඩපුල්ල පටිසංකරණං කරෝම කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරමු. මජ්ජිමං මාසං සන්නිපතිත්වා මැද මාසය පැස්වී ධම්මංච විනයංච සංඝා ඉස්සාම හන්ද ධර්මයේද විනයේද සංගායනා කරන්නෙමු නම් මැනවි යැයි ඒතං අහෝසි තෙල සිප්පීය. උත්තං ඒතං එහෙයින් කියන ලදි තෙල කියන ලදි. තේ උන්වහන්සේලා ද්විතිය දිවසේ ගන්වා දෙවැනි දවසේහි වැඩම කොට රාජද්වාරේ අට්ටංසු රජ දොරකොටුවෙහි වැඩ සිටිසේක. අජාත සත්තු රාජා ආගන්වා වන්දිත්වා කිං භන්තේ ආගතත්තාති අත්තනා කත්තබ්බ කිච්ඡම් පටිපුච්චි. අජාතසත්තු රාජා ආගන්ත්වා අජාසත් රජු පැමිණ වන්දිත්වා වැඳ භන්තේ ස්වාමීනි කිං ආගතත්ත කුමකට වැඩිසේදැයි අත්තනා කත්තබ්බ කිච්ඡම් තමා විසින් කළ යුතු කෘත්‍ය පටිපුච්චි පිළිවිසියේය. තේරා අට්ඨාරස මහාවිහාර පටිසංකරණත්තාය හත්ත කම්මං පටිවේදේසුම්. තේරා තෙරුන් වහන්සේලා අට්ඨාරස මහාවිහාර පටිසංකරණත්තාය අටලොස් මහාවිහාරයෝ පිළිසකර කිරීම පිණිස හත්ත කම්මං අත්කම් පටිවේදේසුම් දන්වා සිටිසේක. සාදු බන්තේති රාජා හත්ත කම්ම කාරකේ මනුස්සේ අදාසි. රාජා රජු බන්තේ ස්වාමීනි සාදු මැනව ඉදියයි හත්තකම්ම කාරකේ මනුස්සේ අත්කම් කරන මිනිසුන් අදාසි දුන්නේය. තේරා පටමං මාසං සබ්බ විහාරේ පටිසංකාරා පිට්වා රඤ්ඤෝ ආරේ ආරෝචේසුන් නිට්ඨිකම් මහරාජ විහාර පටිසංකරණං ඉදානි ධම්ම විනයං විනය සංඝං කරෝමාති. තේරා තෙරුන් වහන්සේලා පඨමං මාසං පළමු මස සබ්බ විහාරේ සියලු විහාරයන් පටිසංකාර අපිත්වා පිළිකකර කොට කරවා සංඤු රජුට මහරජ මහරජ විහාර පටිසංකරණං විහාර පිළිසකර කිරීම නිට්ටිතං නිමියේය. ඉදානි දැන් ධම්ම විනය සංග්‍රහං කරෝම ඉති. ධර්ම විනය සංග්‍රහය සංගීතය කරන්නෙමු යැයි ආරෝචේසුම් සැලකල සේක. සාදු බන්තේ විස්සත්තා කරෝත මයිහං ආනා චක්කං තුම්මාකං ධම්ම චක්කං හෝතු. ආනාපේතමේ භන්තේ කිං කරෝමීති. ධම්ම සංග්‍රහං කරුන්තානං භික්ඛූනං සංවිසජ්ජට්ඨානං මහරාජාති. බන්තේ ස්වාමීනි සාදු මැනව විස්සත්තා නිසක සිත් ඇතිව කරෝත කරනු මැනව. ආනා චක්කං මයිහං ආනා චක්‍රය මට වේවා. ධම්ම චක්කං තුම්හාකං හෝතු ධර්ම චක්‍රය නුඹ වහන්සේලාට වේවා. බන්තේ ස්වාමීනි මේ මට කිං කරෝමි ඉති කුමක් කරමියයි ආනාපේත අන කරනු මැනව. මහරජ මහරජ ධම්ම සංඝං කරුණානම් භික්ඛූනම් ධර්ම සංගීතය කරන්නා වූ භික්ෂුන් වහන්සේලාට සන්නිසජ්ජට්ඨානම් රැස්ව ඉදීමට තැනක් කරවේයි තෙරුන් වහන්සේලා කීසේක. තත්ත කරෝමි බන්තේති කත්ත කරෝමි බන්තේති. බන්තේ ස්වාමීනි කත්ත කරෝමි කොතැනක කරමිදැයි රජතුමා ඇසුවේය. වේහාර පබ්බත පස්සේ සත්තපන්නි ගුහාද්වාරේ කාතුන් යුත්තන් මහරාජාති. මහරජ මහරජ වේහාර පබ්බත පස්සේ වේභාර පබ්බත පස්සේ වේභාර පර්වතය පසෙකි සත්තපන්නි ගුහාද්වාරේ සත්තපර්ණීනම් ගුහාද්වාරේහි කාතුන් යුත්තන් කරන්නට වටී යැයි යුතු යැයි තෙරුන් වහන්සේලා කීසේක. සාදු බන්තේතිකෝ රාජා අජාත සත්තු විස්ස කම්මුණා නිම්මිත තදිසං සුවිභත්ත බිත්ති තම්බ සෝපානං නානාවිද මාලා කම්ම ලතා කම්ම විචිත්තං අභිභවන්තං මිව රාජ භවන විභූතින් අපහසන්තං මිව දේව විමාන සිරින් කිරියා නිකේත මිව ඒක නිපාත තිත්ත මිවච දේව මනුස්ස නයන විභංගානම් නයන විහංගානං ලෝක රාමණීයක මිව සම්පින්දිතං දත්තබ්බ සාර මණ්ඩං මණ්ඩපං කාරාපිත්වා විවිධ කුසුමදාම ඕලම්බක විනිග්ගිලන්ත චාරු විතානං රතන විචිත්‍ර මණි කොට්ටි කොට්ටිම තලමිව ච නං නානා පුප්පූපහාර විචිත්‍ර සුපරි නිප්පිත භූමිකම්මං බ්‍රහ්ම විමාන සදිසං අලංකරිත්වා දිකට නැනම්
වේදන මාතර ගිටිය කියන්නේ
මේක කියලා ඉන්නේ. රාජා අජාත සත්තු අජාසත් රජ බන්තේ සාදු ඉති ස්වාමීනි මැනවයයි විශ්ව කම්මුණා නිම්මිත සදිසං විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිමවන ලද්දක් හා සමාන සුවිභක්ත මනාව බෙදු බිත්ති තම්බ බිත්ති කණු සෝපානං හිනිමං ඇති නානාවිද මාලා කම්ම නොඑක් ආකාරයේ මල්කම් ලතා කම්ම ලියකම් විචිත්තං වලින් විසිතුරු වූ රාජ භවන විභූතින් අභිභවන්තං ඉව රාජ භවන විභූතිය ඉක්ම යන්නා මෙන් දේව විමාන සිරින් අපහසන්තං මිව දෙව් විමන් සිරියට අපහාස කරන්නා මෙන් සිරියා නිකේතං ඉව ශ්‍රියාකාමතාවගේ වාසස්ථානයක් මෙන් ච එසේම දේව මනුස්ස නයන විහංගානං දෙව් මිනිසුන්ගේ නෙත් නැමැති විහගුන්ට බැසීමට ඒක නිපාත තිත්තං ඉව එක් පැන්තොටක් බඳු වූ ලෝක රාමණීයක මිව සම්පින්දිතං ලොවෙහි සියලු රමණීය බව එක් තැනකට හකුළුවන ලද්දාක් මෙන් දට්ටබ්බ සාර මණ්ඩං දැකියුතු විසිතුරු සැරසීම් වලින් යුත් මණ්ඩපං කාරාපෙත්වා මණ්ඩපයක් කරවවා විවිධ කුසුමදාම ඕලම්බක විවිධාකාර වූ මල්දම් වලින් එල්ලෙන විනිග්ගිලන්ත චාරු විතානං මල් වමාරන්නා බඳු විසිතුරු වියන් රතන විචිත්‍ර මණිකොට්ටිම තලමිව විසිතුරු මැණික් ඔබ්බා කරන ලද්දාක් මෙන්ද ච එසේම නම් ඒ මණ්ඩපය නානා පුප්පූපහාර විචිත්‍ර සුපරිනිද්ධිත භූමිකම්මං නොඒකාකාරයේ පුෂ්පූපහාර විසිතුරු වූ මනාව නිමෝන ලද බිම්කම් වලින් යුක්ත බ්‍රහ්ම විමාන සදිසං බඹ විමනස්සේ අලංකරිත්වා අලංකාර කොට තස්මින් මණ්ඩපේ ඒ මණ්ඩපේහි පංචසතානම් භික්ඛූනම් පන්සියයක් භික්ෂුන් වහන්සේලාට අනග්ගාමි අනර්ග වූ පංච කප්පිය පච්චත්තරණ සතානි පඤ්ඤාපෙස්සා කැප පසතුරුණු පන්සියයක් පනවවා දක්ෂින භාගන් නිස්සාය උත්තරාභිමුඛං තේරාසනං මණ්ඩප මජ්ජේ පුරස්සාභිමුඛං බුද්ධස්ස භගවතු ආසනාරහං ධම්මාසනං පඤ්ඤාපෙස්සා දන්ත කචිතං වීජනින් චෙත්ත තපෙත්වා බික්කු සංඝස්ස ආරෝචා පේසි. දක්ෂින භාගං නිස්සාය දකුණු භාගය ඇසුරු කොට උත්තරාභිමුඛං උතුරු දිශාවට අභිමුඛව තේරාසනං තේරාසනේද මණ්ඩප මජ්ජේ මණ්ඩපය මැද පුරත්තාභිමුඛං නැගිනේර දිශාවට අභිමුඛව බුද්ධස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආසනාරහං වහන්සේගේ ආසනාරහං ආසනයට සුදුසු වූ ධම්මාසනං පඤ්ඤාපෙත්වා ධර්මාසනයක් පනවවා දන්ත කචිතං ඇද්දලවලින් නිමවන ලද එත්ත මෙහිලා වීජනින්ච තපෙත්වා විජිනිපතක්ද තබා එත්ත මේ ආසනේ වීජනින්ච තපෙත්වා විජිනිපතක් තබා භික්ඛු සංඝස්ස භික්ෂු සංඝයා වහන්සේට බන්තේ ස්වාමීනි මම කිච්ඡං නිට්ටිතං සිතේ මගේ කෘත්‍ය නිමවන ලද්දේ යැයි ආරෝචා පේසි. දැන් විය
ලොකු විස්තරයක්. එතකොට මේ කාලෙ වෙද්දී රජගහනුවර මහා විහාර 18ක් තිබුණයි කියලා කියනවා. එතකොට මේ සියලු මහා විහාර ස්වාමීන් වහන්සේලා අත්හැරලා දාලා භාග්‍යතුන් වහන්සේ පිරිණිවුණු ඒ ප්‍රදේශයට වැඩම කළා. ඒ නිසා මේවා ඒ අත්හැරලා තිබුණු නිසා සමහර ඒවා කඩා වැටිලා ඒ වගේම කැලික් කසර ගොඩ වෙලා තිබුණේ. හේතුව තමයි ඊළඟට කියන්නේ අර පිරිණිවීම නිසා තම තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන අර විහාර අත්හැරලා ඒ ස්ථානෙට වැඩම කරපු නිසා. ඒකට මේ හේතුව නිසා තෙරුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරන්නද භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළානේ මේ සංඝික තේනාසන ආරක්ෂා කරන්න ඒවා පිළිසකර කරගන්න ඒවා ඒ සුදුසු විදියට කැඩුණු බිඳුණු තැන් සකස් කරලා පිළිදැගුම් කරන්න කියලා වර්ණනා කළානේ. කොහෙද තියෙන්නේ සේනාසනක් හන්ද කිහිම මේ ගැන සඳහන් වෙනවා. ඒ සේනාසන සම්බන්ධව කටයුතු කරන්න ඕන විදිය අන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරන්නත් ඒ වගේම එහෙම නැතුව මේවා නොසලකා හැරලා හිටියනම් එහෙම තීර්ථක පිරිස දොස් කියන්න පුළුවන්. ඒ දොස් කියන්න පුළුවන් විදිය තමයි ඊළඟට කියන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවත්ව ඉඳි තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ කියපු විදියට වැඩ කළේ. දැන් ඒවා ඔක්කොම ගණන් ගන්නේ නැතුව තමන්ට ඕන ඕන දේවල් කරනවායි කියලා ඒ දොස් කියන්න ඉඩක් තිබුණා. ඒ ඉඩත් වහන්න නිසා ස්වාමීන් වහන්සේලා ඒ කැඩුණු බිඳුණු සේනාසන පිළිසකර කළා. ඒ කාරණාව තමයි පංචසතිගත ඛණ්ඩකේ කියවෙන විදිය ඊළඟට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා හිතපු විදිය අපි එහෙමනම් මේ කැඩුණු බිඳුණු ඒ තැන් පිළිසකර කරමුයි කියලා ස්වාමීන් වහන්සේලා කතා කරා කියන එක ඊළඟට කියවේ. ඊළඟ දවසේ ස්වාමීන් වහන්සේලා ඒ රජ නිවසට වැඩම කරලා වැඩ හිටියා. එතකොට අජාසත් රජතුමා ඇවිල්ලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි මගෙන් කෙරෙන්න ඕන කොටස මොකක්ද, මගෙන් වෙන්න ඕන මොකක්ද? ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා අර ඒ පිළිසකර කිරීම වලට අවශ්‍ය අත්කම් ආදිය මතක් කළා. ඒ විදිහට ඒකට අවශ්‍ය පිරිසව ලබා දුන්නා. ඒ කටයුතු අවසන් කරලා රජතුමාට මතක් කළාම ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ ඒ කටයුතු අවසන් කිරීමනම් දැන් ධර්ම විනය සංගායනාව කරමු. ඉතින් ඒ වෙලාවේදී රජතුමා මතක් කරනවා, ඉතින් අපිට කරන්න ඕන කටයුතු මතක් කරන්න. ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ අපිට එමනම් ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න ඒ අවශ්‍ය රැස් වෙලා වැඩ හිඳීම සඳහා අවශ්‍ය සේනාසනයක්, මෙතනතරම ඒ මණ්ඩපයක්, ධර්ම මණ්ඩපයක් සකස් කරන්න. ඒ සකස් කරපු ඒ මණ්ඩපයේ ආකාරය ගැන තමයි ඊළඟට විස්තර කරන්නේ. මේක හරියට ඒ කියන විස්තර තේරෙන්නේ නැති ඔක්කොම අපහු විස්තර කරන්න ඕන නැහැ නේද? දිව්‍ය විමානයක් වගේ තරසලා සකස් කළා කියලා කියනවා. මල්ලාදී මල්ලාදී මල්වැල්ලාදී මේවා කරලා ඒ විදිහට දැන් එතුමාදී බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් අජාසත් රජතුමා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේටත් ඒ වගේම මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාටත් පුදුමාකාර ලැබියාවක් බැඳියාවක් තිබුණා කියලා කියනවා. ඒ වගේ බොහොම සාසනීයට හිතයිහි ඒ වගේ රජ කෙනෙක්. ඒ වෙද්දීකින් අර පිය රජතුමාව ඝාතනය කරපු නිසා මාර්ගඵල ලබන්න බැරි වුණා මිසක නැත්තම් මාර්ගඵල ලබන්න තරම් පින තිබුණු ඒ වගේ කෙනෙක්. ඒ නිසා ඉතින් තමන්ට පුළුවන් උපරිම ධර්ම ගරුත්වය ඇතුව මේ කටයුතු සංවිධානය කරා කියලායි කියන්නේ. ඒ විස්තර කරන වචනවල මොන හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. ඒ කියාගෙන ගියානේ නේද? ඒ සකස් කරපු මණ්ඩපයේ ස්වභාවය. ඉතින් මල්වැල් එහෙම ඉල්ලලා තිබුණු විදිය හරියට මල්වැල් අර වියනින් නික්මෙනවා වගේ පේනවා කියනවා.
මණික් ඔබලා
මණිකෝබ්බෙන මේ වගේ එකක් කියලා තියෙනවා. ඔව්. මේ මහරහතන් වහන්සේලා 500ටම වැඩ ඉන්න පුළුවන් විදිහේ ඔව්. මණ්ඩපයක් එළියසක්ස් කරා කියලා කියනවා.
පර්ණි ගුහාවද?
ගුහාව. එතනින් එළියේ දැන් මේ ගුහාව අපි දකින කොටස විතරක් නෙවෙයි මේ මණ්ඩපේ තව එළියට තියලා තියෙනවා. ඔව්. ඒක කියන්නේ නික්කාමෙන් පදේ විතර කරන්නේ නික්කාමෙන්තං ඉව. හරියට අර කටකින් එළියට වමාරනවා වගේ නික්මවනවා වගේ කියන අර්ථය. හරිනේ. ඊට පස්සේ ඒ විදිහට සකස් කරලා මේ මහරහතන් වහන්සේලා 500 නමකට වැඩ ඉන්න සුදුසු කැප පච්චත්තරණ 500ක් පනවලා දකුණු දිශා භාගය ඇසුරු කරගෙන උතුරු දිශාවට අභිමුඛව තමයි තේරාසනෙ පෙනෙන්නේ. කාටද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. ඊට පස්සේ ධර්ම මණ්ඩපයේ මැද පෙරදිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේට වැඩ ඉන්න සුදුසු ආකාරයේ, කියන්නේ බුද්ධාසනයක් වගේ ධර්මාසනයක් පනවලා ඒ ධර්මාසනයේ ඇද්දලින් ලියව, එතන කියන්නේ නම් මිටගෙනනේ, ඒ වගේ සඳහනක් මතක, ඇද්දල වලින් සකස් කරපු විජිනිපතක් වටාත්තක් ඒ ආත්මයේ තියලා මහා සංඝරත්නයට මතක් කළා කියනවා. ස්වාමීනි අපේ කටයුත්ත අවසන් කියලා මතක් කරයි කියලා.
විජිනිපතක් අරගෙන ගන්න කියනවා කියන්නේ තව ඉස්සරහට අපි කියමුකෝ ඒතකොට ඒක පැහැදිලි කියනවා මේ විධිනිපතක් ගැනීම ගැන. ඒ ගැනත් අපි කතා කරමුකෝ. ටික ටික
බික්කු ආයත්මන්තං ආනන්දං ආහංසු ස්වේ ආවුතෝ සන්නිපාතෝ ත්‍රංච සික්කෝ සකරණීයෝ තේන තේන යුක්තං සන්නිපාතං ගන්තුම් අප්පමත්තෝ හෝකීති. බික්කු භික්ෂුන් වහන්සේලා ආවුතෝ එවන් ආනන්දය ස්වේ හෙට සන්නිපාතෝ ස්වේ සංගීතිය හෙටයි ච එසේම ත්වං නුඹ සෙක්කෝ සෛක්ෂය සකරණීයෝ අරිහත්වේ පිණිස කටයුතු ඇත්තේය. තේන එහෙයින් තේ නුඹට සන්නිපාතං ගන්තුම් සංගීතියට වඩින්නට න යුක්තං යුතු නොවේ. අප්‍රමත්තෝ හෝහි ඉති අප්‍රමාද වෙව යැයි ආයත්මන්තං ආනන්දං ආහංසු ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන්ට කීසේක. අතකෝ ආයත්ම ආනන්දෝ ස්වේ සන්නිපාතෝ නකෝපන මේතං ප්‍රතිරූපං ස්වාහං සෙක්කෝ සමානු සන්නිපාතං ගච්ඡේයන්ති බහුදේව රත්තිං කායගතා සතියා වීතිනාමිත්වා රත්තියා පච්චූස සමයන් චංකමා ඕරෝහිත්වා විහාරං පල්සිත්වා නිපද්දිස්සාමීති කායං ආවජ්ජේති. එටි කියලා ඉන්නත් අතකෝ ආයත්ම ආනන්දෝ ඉබ්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සන්නිපාතෝ ස්වේ සංගීතිය හෙටයි රැස්වීම හෙටයි. සෝ අහං ඒ මම තෙක්කෝ සෛත්‍යය තෙක්කෝ සමානු ශෛත්‍යේකු සෛත්‍යේකි සන්නිපාතං ගච්ඡේයං ඉති සන්නිපාතයට සෛක්ෂේකු වූයේ සන්නිපාතං ගච්ඡේයං ඉති සන්නිපාතයට යන්න ඒතං තෙල න ප්‍රතිරූපං සුදුසු නොවේ.
ඒතං මේ න ප්‍රතිරූපං සුදුසු නොවේ.
බහුදේව රත්තිං කායගතා සතියා වීතිනාමිත්වා රෑ බොහෝ කල් කායගතා සතියෙන් කල් ගෙවා රත්තියා පච්චූත සමයන් රාත්‍රියෙහි පැසුළු යන චංකමා ඕරෝහිත්වා සක්මණින් බැස විහාරම් පවිසිත්වා විහාරයට පිවිස නිපද්දිස්සාමි ඉති හොවින්නෙමියැයි කායන් ආවර්ජේසි කය ආවර්ජනා කළේය. ද්වේ පාදා භූමිතෝ මුත්තා පායුගල බිමින් මිදුනේය. සීතං හිත බිම්බෝහනං අප්පත්තංච ච එසේම හිත කොට්ටේට නොපැමිණියේය. ඒතස්මින් අන්තරේ මේ අතර අනුපාදාය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් අල්ලා නොගෙන ආසවේහි ආශ්‍රවයන්ගෙන් චිත්තං විමුච්චි සිත මිදුනේය. අයන්හි ආයස්මා මේ ආයුෂ්මත්තෙමේ චංකමේන බහි වීතිනාමිත්වා සක්මණින් බැහැර කල්ගෙවා විශේෂං නිබ්බත්තේතුං අසක්කොන්තෝ කිසිදු අධිගමයක් උපදවන්නට අසමර්ථ වූයේ භගවා භාග්‍යතුන් වහන්සේ මං මට කතපුඤ්ඤෝතං ආනන්ද ප්‍රධාන මනුඤ්ජ කිප්පං හෝහි අනාසුරු ඉති ආනන්ද ආනන්දය ත්වං නුඹ කතපුඤ්ඤෝ අසි කරන ලද පින් නැත්තේ වෙයි ප්‍රධානං අනුඤ්ජ වීරිය කරව කිප්පං අනාසවෝ හෝහි වහා අනාශ්‍රව වෙව යැයි භගවා භාගිතුන් වහන්සේ ඒතං අවෝචනනු මෙසේ කීසේ නොවේද යැයි චින්තේසි සිතුවේය. බුද්ධානංච කතා දෝෂෝ නාම නත්ති බුදුරජාණන් වහන්සේලාගේ කතාවක දෝෂයක් නම් නැත. මම අච්චාරත්තං විරියං මගේ විරිය වීර්යය අච්චාරද්දං පමණ ඉක්ම වීය. තේන එහෙයින් මේ මට මේ මගේ චිත්තා උද්දච්චාය සංවත්තති.
චිත්තං
උද්දච්චාය සංවත්තති. චිත උද්දච්චේ පිණිස පවති. අහං මම විරිය සමතං යෝජේමි. හන්ද වීරිය සමකිරීමට යෙදුනේ නම් මැනවයයි සිටුවේය. චංකමා ඕරෝහි ප්‍රාසක්මණින් දැස පාද දෝවනට්ටානේ තක්වා පාසෝදන ස්ථානයේහි හිඳ පාදේ දෝ විස්වා පාදෝවා විහාරම් පාසෝදා විහාරම් පවිසිත්වා විහාරයට පිවිස මංචකය නිසීදිත්වා හැඳෙහි හිඳ තෝකම් විස්සමිස්සාමි හිකි මදක් වෙහෙස නිවාගන්නේ යැයි කායන් මංචකය උපනාමයසින් කය ඇඳට එළවීය. දේ පාදා භූමිතෝ මුත්තා පායුගල බිමින් මිදුනේය. සීසම් බිම්බෝහනං අසම්පත්තං හිස කොට්ටේට නොපමිණියේය. ඒතස්මින් අන්තරේ මේ අතර අනුපාදාය කෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් අල්ලා නොගෙන ආසවේහි ආශ්‍රවයන්ගෙන් චිත්තං විමුක්තං සිත මිදුනේය. තේරස්ස අරහත්තං තෙරුන් වහන්සේගේ අරිහත්වය චතු ඉරියාපත විරහිතං සිව් ඉරියාපතයෝ ගෙන් වෙන්නේය. තේන එහි ඉමස්මින් සාසනේ මේ සතුනේහි අනිපන්නෝ නොම වැතිරුනේ අනිසින්නෝ නොම හිඳියේ අට්ඨිතෝ නොසිටියේ අචංකමන්තෝ සක්මන් නොකරුනියේ කෝ භික්ඛු අරහත්තං පත්තෝ ඉති වුත්තේ කවර භික්ෂුවක් අරිහත්ත්වයට ප්‍රාප්ත වූයේදයි ජිමකු ඇතු කල්හි ආනන්ද තේරෝ ඉති වත්තුම් වට්ටති. ආනන්ද තෙරුන් වහන්සේයයි කියන්නට වටි.
ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ තාමත් සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අපි අර කලින් මතක් කළා 499ක් චතුපටිසම්භිදාලාවී මහරහතන් වහන්සේලාමයි තෝරාගත්තේ කියලා. ඒ හේතුව නිසා ස්වාමීන් වහන්සේ උද්‍යෝගවත් කරන්න මතක් කරනවා. එහෙමනම් දැන් උත්සාහවත් වෙන්න කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ හේතුව නිසා ස්වාමීන් වහන්සේ මතක් කරනවා, මතක් කර ගන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට වහන්සේ බොහොම පින් තියෙන කෙනෙක්. ඒ නිසා උත්සාහවත් වෙන්න අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා දේශනා කරලා තිබුණා. මේ කාරණාවලුත් මතක් කරලා ස්වාමීන් වහන්සේ උත්සාහවත් වුණා. ස්වාමීන් වහන්සේ සක්මණෙන් බොහෝ කාලයක් ගත කළා කියලා කියන්නේ ඒ බහුදේව රත්ත්‍යින් කියලා දෙන කියන්නේ රාත්‍රී බොහෝ කාලයක් සක්මන් කරලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඒ සක්මන විතරක් කරද්දී වීරිය වැඩිපුරම යොදලා තියෙන්නේ. ඒ නිසා මේ වීරිය සමතාවයක් කරන්න ඕන කියන අදහසින් ස්වාමීන් වහන්සේ විවේක ගන්න ඇඳ ළඟට ඇවිල්ලා මෙතන උපනාමීති මංචකේ උපනාමීති කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ කය ඇල කරනවා. ඒකට ඇඳේ වාඩි වෙලා කය ඇල කරනවත් එක්කම පාද දෙක මිදෙනවා, හිස ඒ කොට්ටයට ඒ පැමිණෙන්න කලින් ඒ අතරේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඒකට ඒ නිසා තමයි මතක් කරන්නේ අර ඒ සිව් ඉරියාපතයන්ගෙන් තොරව ඉරියව් හතරෙන් තොරව යම් උතුමන් වහන්සේ කෙනෙක් අරහත්ත්වයට පත් වුණාද එහෙම කෙනෙක් ඇරුවොත් එහෙම කවුද එහෙම කෙනෙක් ඉන්නවද මේ ශාසනයේ කියලා. ඒකට ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්න වටිනවා කියලා මතක් කරගන්න. හරි. ඒ ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. දැන්ට කියමු කොටසේ. නැත්නම් එන්නේ කතාවස්තු. ඔව් එතන ඒ සමාන වචනේ අර්ථය සමානයි කියන අර්ථයෙම නෙවෙයි. ඔව් ඌයේ කියන අර්ථය තියෙන. දැන් ඒ නිසා තමයි මනුස්සෝ සමාන. ඒකට දැන් මිනිස්සෙකුට ඒ එහෙම තැන් ගොඩාක් තියෙනවා. ඒකේ අර්ථය දැන් මිනිස්සෙකුට සමානයි කියන අර්ථය නෙවෙයි. මිනිස්සෙක් ඌයේ කියන අර්ථය. ඒකට ඒකේ සමාන පදේ එතන ස්වార్థ නෙවෙයි. මම ඒක හරියට බලලා කියන්න එතන කියන අර්ථය
සනස් දැන් මෙතනත් මේ ධර්මාසනේ පනවල තියෙන්නේ නැගෙනහිර දිශාවට අභිමුඛ වෙන්නේ.
ඔව්.
ඒත් අදටත් ඔය මේ අද කාලේ බුදු ප්‍රතිමාවක්
එහෙම නැගෙනහිරට තියෙන එක හොඳයි කියලා.
හොඳයි කියලා කියනවා.
ඔය හේතුව නිසා වෙන්නේ තියෙන ඔය සම්ප්‍රදායෙන් අපි ඒ වගේ ඇවිල්ලා තියෙන හේතුව නිසා වෙන්න ඕන.
ඒක මොකද දන්නේ එහෙම වෙන හේතුවක් මම කියන්නේ.
ඔව් එහෙම කියනවානේ.
බුදුබව ලබන්නේ තේ.
බුද්ධත්වය ලබන්නේ නම් එහෙම. ඔව්. බුද්ධත්වය ලබද්දී නම් නැගෙනහිරට මොනවා. මේ
පැත්තේ කියන්නේ
ඔව්. ඒ වැඩ ඉන්න උත්සාහවත් අනිත් තැන් වල ආසනේ දැම්මා. ඒ තැන් වල ඒ ආසනේ පහළ වුණේ අතන. ඒ බෝධින් වහන්සේගේ නැගෙනහිර පැත්තෙන් දැම්මයි පස්සේ කියලා වජිරාසනේ පහළ වුණේ. හරි තව ගැටු තියෙනවා. ඊළඟට කියන්නේ
අත තේරව භික්ඛු ဒုတိය දිවසේ කතබත්ත කිච්ඡා පත්ත චීවරං පටිසාමිතා ධම්ම සභායන් සම්නිපතිතා ආනන්ද තේරෝපන අත්තුනු අරහත්තප්පත්තින් ඥාපේතු කාමෝ භික්ඛුයි සද්දින් න ගතෝ අත තේරා භික්ඛු ඉක්බිති ස්ථවිර භික්ෂූහු ශ්‍රී දිවසේ දෙවැනි දවසේහි කතබත්ත කිච්ඡා නිමවන ලද බක්කිස ඇත්තේ පත්ත චීවරම් පටිසාමිත්වා පාසිවුරු තැන්පත් කොට ධම්ම සභායන් සම්නිපතිතා ධම්ම සභාවේහි රැස්වූවා හෝ ආනන්ද තේරෝ ආනන්ද තේරෝ පන ආනන්ද තෙරුන් වහන්සේ වනාහි අත්තනු අරහත්තප්පත්තින් ඥාපේතු කාමෝ තමන් වහන්සේගේ අරිහත්තු ප්‍රාප්තිය දන්වනු කැමැත්තේ භික්ඛුහි සද්දින් න ගතෝ භික්ෂුන් වහන්සේලා සමග නොවැඩිසේක. භික්ඛු භික්ඛු යථා බුද්ධං අත්තනෝ අත්තනෝ පත්තාසනේ නිසීදන්තා ආනන්දත් තේරස්ස ආසනන් තපෙත්වා නිසින්න තත්ත කේහිචාපි ඒක මාසන කස්සාති බුද්ධේ ආනන්දස්සාති ආනන්දෝපන කුහින් ගතෝති. භික්ඛු භික්ෂුන් වහන්සේලා යථා බුද්ධං වැඩිහිටි පිළිවෙලට අත්තනෝ අත්තනෝ පත්තාසනේ තම තමාට පැමිණ ආසනෙහි නිසීදන්තා කුණ්ණාහු ආනන්ද තේරස්ස ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනං තපිත්වා ආසනිය තබා නිසින්නා කුණ්ණා වැඩහුන්සේ. තත් එහි කේහිච අපි කිසිවෙකු විසින් ඒකං ආසනං මේ ආසනය කස්ත ඉති වුත්තේ කවරෙකුට දැයි කී කල්හි ආනන්දස්ස ඉති ආනන්ද තෙරුන් වහන්සේට යැයි කීහ. ආනන්දෝපන ආනන්ද තෙරුන් වහන්සේ වනාහි කුහින් ගතෝ ඉති කොහේ වැඩිසේක් දැයි ඇසුවේය. තස්මින් සමයේ එසමෙහි ඉදානි මයිහං ගමන කාලෝ ඉති දැන් මට වඩින්නට සුදුසු කාලය යැයි තේරෝ චින්තේසි ආනන්ද තෙරුන් වහන්සේ සිතූසේක. තතු අත්තනු ආන්භාවං දස්සින්තෝ පඩවියන් නිමුද්දිත්වා අත්තනු ආසනේව අත්තානං දස්සේති. තතු ඉන්පසු අත්තනු ආන්භාවං දස්සින්තෝ තමන් වහන්සේගේ ආනුභාවය දක්වමින් පඩවියන් නිමුද්දිත්වා පොළොවෙහි කිමිද අත්තනු ආසනේව තමන් වහන්සේගේ ආසනේහිම අත්තානං දස්සේති තමන් වහන්සේ දැක්වූසේක. ඒකේ ඇතැම් අය ආකාසයෙන් ආගන්තා නිසී දිතිබි අහසින් අවුත් වැඩමුන් සේකයයි කියත් ඒවන් මෙසේ තස්මින් නිසින්නේ ආයස්මන්තේ ඒ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හුන් කල්හි මහා කස්සපත්තේරෝ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආවුතු ඇවැත්මි කින් කිම පඨම සංගායාම පළමුව කුමක් සංගායනා කරමුද ධම්මං වා විනයං වා ඉති ධර්මේද විනේද යයි භික්ඛු ආමන්ත්‍රේසි භික්ෂුන් වහන්සේලා ඇමතුසේක. භික්ඛු භික්ෂුන් වහන්සේලා බම්සේ මහා කස්සප විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනේ සිතේ ශාසනං පිටං හෝති తస్మ పఠనం వినయం సంగాయా ఇతి ఆహంతు బంతే స్వామీని మహాకాశ్యప మహాకాశ్యపయన్ వహంస వినయో నమ విదేనం బుద్ధ శాసనస్ ఆయు బుద్ధ శాసనే ఆయుషయై వినయే తితే వినయ సితి కల్కి శాసనం పితం హోతి శాసనే సితియే వే తస్మాగేహి పఠనం వినయం సంగాయాం ఇతి ఫలమువ వినయ సంగాయన కరుమియై ఆహంతు కీసేక కం దురం కత్వా ఇతి కం కవరకు దురం కత్వా జ్యేష్ఠ కొటదయై మహాకాశ్యప మహారాజన్ నాంసి అసూసేక ఆయస్మంతం ఉపాలి ఇతి ఆయుష్మత్ ఉపాలి తెరుం మహాసేయై భిక్షున్ మహాసేలా కీసేక కిం ఆనందో నప్పకోతీతి కిం కిమ ఆనందో ఆనంద తెరుం మహాసే నప్పకోతి ఇతి నపోహనా నోయేదై అసూసేక పోహనా నోయేదై అసూసేక నో నప్పకోతి నపోహనా నోయే యై భిక్షున్ మహాసేలా కీసేక అపిచ ఇతకుదువత్ సమ్మా సంబుద్ధ ధర్మాను ఏవ సమ్మా సంబుద్ధరజానన్ మహాన్సే జీవమన్ కల్హిమ వినయ పరియాప్తి నిస్సాయ వినయ పరియాప్తి హేతువేన్ ఆయస్మంతం ఉపాలి ఆయుష్మత్ ఉపాలి తెరు మహాన్సే ఏతదంగం భిక్కవే మమ శ్రావకానం భిక్కూనం వినయధరానం యదిదం ఉపాలి ఇతి ఏతదగ్గం భిక్కవే మమ శ్రావకానం భిక్కూనం వినయధరానం యదిదం ఉపాలి యై ఏతదగ్గే తపేసి ఏతదగ్ర స్థానీని తబూసేక తస్మా ఏ ఉపాలితే ఉపాలితేరం పుచ్చిత్వా వినయం సంగాయా ఇతి ఉపాలి తెరుణాంసే పిలివిసా వినయ సంగాయన కరుము యై కీసేక
ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඊළඟ දවසේ දානි වෙනදීන් කටයුතු අවසන් කරලා පාත්‍ර චීවර තැන්පත් කරලා ධර්ම සභාවට රැස් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ අරහත්වයට පැමිණීම දන්වන් වුණා නිසා ඒ මහරහතන් වහන්සේලාත් එක්කම වැඩම කළේ නැහැ. ස්වාමීන් වහන්සේලා ඒ තමන්ගේ ආසනවල වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ පැමුණුණු තැන අත්හැරලා ඒ සුදුසු ආසනයේ ඉඳ තියලා ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. මේ වෙලාවේදී ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ අහනවා මේ කවුද මෙතන හිස් ආසනයක් තියෙන්නේ කියලා ඉතින් අහන්නේ. ඒ වෙලාවේදී ඉතින් මතක් කරනවා මේක ආනන්ද ස්වාමීන් වහන්සේටයි. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොහෙද වැඩම කළේ කියලා. අන්න ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ දැන් මෙතන ස්වාමීන් වහන්සේ මේ කාරණා බලාගෙන වැඩ ඉන්නේ. ස්වාමීන් වහන්සේ හිතනවා දැන් එහෙමනම් මට වඩින්න සුදුසු කාලයයි කියලා. ඒ තමන්ගේ අරහත්ත්වය ප්‍රකට කරන්න පොළොවේ ගිලිලා ස්වාමීන් වහන්සේ එතන පොළොවින් කිමිදිලා එතනින් තමන් වහන්සේගේ ආසනේ ළඟින් මතුවෙලා ආසනේ වෙද හිටියයි කියලා කියනවා. ඒත් එක්කම තව විස්තරයක් කියනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සංගායනාව බොහෝ කාලයක් තිබුණානේ, මාස 7ක්. ඒ කාලෙදී ඇතැම් දවස්වල අහසිනුත් වැඩම කළා. ඒ කාරණාවත් නිසා සමහර දවස්වල ස්වාමීන් වහන්සේ අහසිනුත් වැඩම කළා කියලා කිව්වයි කියලා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ වැඩම කළයින් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා සංඝරත්නයේ විමසීමක් කරනවා. මේ ධර්ම විනය කියලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොටස් දෙකකට බෙදෙනවානේ. ඒ ධර්මයේ සම්බන්ධ බෙදීම් ටික අපි ඉස්සරහට කතා කරනවා. ඒ ධර්ම විනය දෙකින් මොන කොටසද අපි ඉස්සරලා සංගායනා කරන්නේ. ඊට පස්සේ මහා සංඝරත්නයේ දුන්න උත්තරේ තියෙන්නේ මේ කාරණාව මෙතන සටහනක් හරි දාලා තියාගන්න. දැන් මේ වැදගත් කාරණාවක්. මේ තැන් ඒ වගේ තැන් ආවම අපි සඳහනක් කරලා තියාගන්න එක වටිනවා. අසුවල් පිටුවේ මෙහෙම කාරණාවක් තියෙනවායි කියලා. මොකක් හෝ ලකුණක් දාලා. මෙතනදී ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ ස්වාමීනි මහා කාශ්‍යපයාණන් වහන්සේ මේ විනය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ආයුෂයි. මේ විනය පිහිටියම ශාසනය පිහිටියා වෙනවා. ඒ නිසා අපි පළමුව විනය සංගායනාව කරමු කියලා මතක් වෙනවා. දැන් මේකට හේතුවක් තියෙනවා. එයි එහෙම විනය පිහිටියාම සාසනීය පිහිටියා වෙන්නේ. ඒක ගැන විස්තර කරනවා අනිත් පිටමුකෝ ඉතිරි පිටක දෙකම අභාවයට ගියයි කියලා. ඒකම ප්‍රතිපත්තියත් අභාවයට ගියා. ඒ විලා අවසාන වශයෙන් සිල්වත් භික්ෂුන් වහන්සේලා හතර දිනක් ඉතිරි වුණොත් ඒ පිරිසට ආපහු එකතු වෙලා පිරිසිදුව පස් දිනක් එකතු වුණොත් පස් දිනක් එකතු වෙලා නැවත උපසම්පදා විනය කර්මයන් කරලා තව පිරිසක් පැවිදි කරවලා සාසනය දියුණු කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා දැන් විනය පිළිබඳවයි කියලා හිතමුකෝ. අනිත් පිටක ගැන දැනීම තියෙන පිරිසක් ඉන්නවා විනය ගැන දන්න අය නැහැ. විනය පිටකේ සම්පූර්ණ නැති වෙලා ගියයි කියලා. එහෙම වුණොත් අන්න නැවත උපසම්පදා විනය කර්මයක් කරන විදි ඒවා දන්නේ නැතුව සංඝ පරපුර නැති වෙලා යනවා. සංඝ පරපුර නැති වෙලා ගියා කියන්නේ ඊට පස්සේ ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනක් නැති වෙලා යනවා. ඒ නිසා ඒ විනය පරියත්තිය සාසනයේ පිහිටීමට ලොකු රුකුලක් වෙනවා. ඒ නිසා තමයි මේ විනය පිහිටි කල්හි සාසනය පිහිටියා වෙනවා කියලා මතක් කරන්නේ. ඒකට විනය ස්ථාවරව තිබුණා සංඝ පිරිස ස්ථාවරව රැකිනවා. සංඝ පිරිස ස්ථාවරව රැකිනවා කියලා කියන්නේ ප්‍රතිපත්තිය රැකිනවා. දැන් විනය ආරක්ෂා කරනවා නම් ප්‍රතිපත්තිය රැකිනවා. ප්‍රතිපත්තිය රැකිනවා නම් ප්‍රතිවේදය නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ත්‍රිවිධ සාසනයේ චිරස්ථිතියට මේ විනය පිටකය අතිශය උපකාරයක් වෙනවා. ඒ නිසා තමයි බුදුගෝෂ ස්වාමීන් වහන්සේ තර මුලින්ම කියපු ගාථාවල මතකෙදී යක්මින් තිතේ සාසනං අට්ඨිතස්ස පතිට්ඨිතං හෝති සුසංතිතස්ස තං වන්න ඉස්සං විනයං අමිස්සං නිස්සාය පුබ්බාචරියානුභවං කියලා මතක් කරගනි. යක්මින් තිතේ සාසනං අට්ඨිතස්ස යක්මින් තිතේ යම් විනය පිටකයක් පිහිටි කලෙහි ඒ භාග්‍යතුන් වහන්සේගේ සාසනය පිහිටියා වෙනවද කියලා විස්තර කළේ ඒ නිසා. ඒ නිසා අපි පළමුව විනය සංගායනා කරමු කියලා ස්වාමීන් වහන්සේලා මතක් කළා. ඒ වෙලාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහනවා අපි කාව ප්‍රධානියා කරලද ජ්‍යෙෂ්ඨ කරලද විනය සංගායනා කරන්නේ. ඒ වෙලාවේදී උත්තර දෙනවා උපාලි මහ රහතන් වහන්සේව ප්‍රධානියා කරගෙන ජ්‍යෙෂ්ඨ කරගෙන අපි විනය සංගායනා කරමු කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවානේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට උඩ සුදුසු නැද්ද කියලා මේක ගැන කියනවා. මේක මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහපු ප්‍රශ්නයක් නෙවෙයි. මේක අටුවාචාරීන් වහන්සේලා ඒ කියන්නේ සංගායනාවේ සහ ඊට සම්බන්ධ අනිත් මහ රහතන් වහන්සේලා ඒ මීට සම්බන්ධව එවෙලේ අහපු ප්‍රශ්නයක් නෙවෙයි කියන එකයි කියන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට සුදුසු නැද්ද? සුදුසු නැතිකම නෙවෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විනය දැනි මේ උත්තර දීමේ හැකියාව මේ දැනීම තිබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදිම උපාලි මහ රහතන් වහන්සේව අග්‍රස්ථානයේ තැබුවා විනය සම්බන්ධයෙන්. ඒ නිසා ඒ අග්‍රස්ථානයේ ලැබපු උතුමෙක් වැඩ ඉන්න අවස්ථාවේ වෙන කෙනෙකුට ඒ අවස්ථාව දෙන එක සුදුසු නැති නිසා තමයි ස්වාමීන් වහන්සේට ඒ අවස්ථාව දුන්නේ. ඉතින් ඒ අග්‍රස්ථානයේ තියපු ආකාරය ඒ ඒතදග්ග පාළියෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙන් උපුටලා අරගෙන මෙතන පෙන්වලා තියෙනවා. අපි ඒ වගේ දැන් පරිවර්තනයේ ඔක්කොම කරන්නේ නැත්තේ ඒ හේතුව නිසාද? මේක ඒ උපුටා ගැනීම ගන්න ඒ තැනින් උපුටා ගැනීමක් ගත්ත එකක් ඒතදග්ග පාළියෙන් අංගුත්තර නිකායේ. ඊටිකේ අර්ථය පැහැදිලි නේද? වික්කවේ මහණෙනි මම ශ්‍රාවකාණං විනයධරාණං භික්ඛූණං මගේ ශ්‍රාවක වූ විනයධර භික්ෂූන් වහන්සේලා අතුරින් යදිදං උපාලි යම්මේ උපාලි ස්වාමීන් වහන්සේ වෙනවද? ඒසෝ අග්ගෝ. ඒතං අග්ගං කියනගේ අර්ථය ඒසෝ අග්ගෝ කියලා ගන්න ඕන. මේ උපාලි ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන එකයි ඒකේ අර්ථය. එහෙමදදීනේ ඒ නිසා උපාලි ස්වාමීන් වහන්සේගෙන් අපි විනය අහලා විනය සංගායනාව කරමු කියන එකයි මතක් කළේ. හරි, ඊට පස්සේ කොහොමද ඒ ප්‍රශ්න අහපු කාරණා අහපු ආකාරයේ වගේම කොහොමද ඒකට උත්තර දුන්නේ කියන එක අපි බලමු නේද? ඒ ගැන විස්තරයක් තියෙනවා.
සතු තේරෝ විනයම් පුච්චනත්ථාය අත්තනාව අත්තානං සම්මන්ති උපාලි තේරෝපි
සම්මන්නේ වෙන්න ඕන
සම්මන්නේ
සම්මන්නති
නැති නම් සතු තේරෝ විනයම් පුච්චනත්ථාය අත්තනාව අත්තානං සම්මන්නේ උපාලි තේරෝපි විසජ්ජනත්ථාය සම්මන්නේ සත්‍රායම් පාලි අතකෝ ආයස්මා මහා කස්සපෝ සංඝං ඥාපීසි සුනාතුමේ ආවසෝ සංඝෝ යදි සංඝස්ස පත්තකල්ලං අහං උපාලි විනයං පුච්චෙයන්ති තතෝ තේරෝ ඉක්බිති මහා කාශ්‍යප ස්තවිරයන් වහන්සේ විනයං පුච්චනත්ථාය විනය පිළිවිසීම පිණිස අත්තනාව අත්තානං සම්මන්නේ තමන් වහන්සේම ව තමන් වහන්සේ සම්මත කළසේක උපාලි තේරෝපි උපාලි තෙරුන් වහන්සේද විසජ්ජනත්ථාය විනය විසඳීම පිණිස සම්මන්නේ සම්මත කළසේක తత్ర ඉහිලා අයන් මේ පාලි පාලියයි අතකෝ ඉක්බිති ආයස්මා මහා කස්සපෝ ආයස්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආවසෝ ඇවැත්නි සංඝෝ සංගතමේ මේ මා කියන්නම් සුනාතු අසාවා යදි ඉදින් සංඝස්ස සංඝයාට පත්තකල්ලං ප්‍රාප්තකල් වීනම් අහං මම උපාලි විනයං පුච්චෙයං කිති උපාලි තෙරුන් වහන්සේගෙන් විනය විචාරණීය යැයි සංඝං ඥාපේසි සංඝයා දැන් වූසේක ආයස්මාපි උපාලි ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේද භන්තේ ස්වාමීනි සංඝෝ සංගතමේ මේ මා කියන්නක් සුනාතු අසාවා යදි ඉදින් සංඝස්ස සංඝයාට පත්තකල්ලං ප්‍රාප්තකල් වීනම් අහං ආයස්මතා මහා කස්සපේන මම ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පුට්ටෝ විනයං විචාරණ ලද විනය විසජ්ජෙයං ඉති විසඳන්නේ යැයි සංඝං ඥාපේසි සංඝයා දැන්වසේක විසඳන්නේ යැයි සංඝයා දැන්වසේක ඒවං අත්තනාව අත්තානං සම්මන්නිත්වා ආයස්මා උපාලි කුට්ටායාසන ඒකංසං චීවරං කත්වා තේරේ භික්ඛු වන්දිත්වා ධම්මාසනේ නිසීදි දන්ත කචිතං විජනින් ගහෙත්වා වීජනින් ගහෙත්වා ඒවං මෙසේ අත්තනාව අත්තානං සම්මන්නිත්වා තමාම තමා සම්මත කොට ආයස්මා උපාලි ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ උට්ටායාසන හුනස්නේ නැගිට ඒකාන්තං චීවරං කත්වා සිවුර ඒකාන්ත කොට තේරේ භික්ඛු වන්දිත්වා ස්ථවිර භික්ෂුන් වහන්සේලා වැඳ දන්ත කචිතං බීජනින් ගහෙත්වා ඇද්දල වලින් ලියවන ලද විජිනිපතගෙන ධම්මාසනේ නිසීදි ධර්මාසනේ වැඩමුසේක සතෝ ඉන්පසු ආයස්මා මහා කස්සපෝ ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේද තේරාසනේ නිසීදිත්වා ස්ථවිර ආසනේහි වැඩහිඳ ආයස්මන්තං උපාලින් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගෙන් ආවසෝ උපාලි ඇවැත් උපාලිය පඨමං පාරාජිකං පළමු පාරාජිකාව කත්ත පඤ්ඤං තන්ති බුදුරජාණන් වහන්සේ විසින් කොහේ පණවන ලද්දේද යැයි විනයම් පුච්චි විනය පිළිසියේය වේසාලියන් භන්තේති භන්තේ ස්වාමීනි වේසාලියන් ඉති විශාලා මහනුවරේ යැයි උපාලි තෙරුන් වහන්සේ කීසේක කං ආරම්භාති කවරකු අරභයා දැයි කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුසේක සුදින්නම් කලන්ද පුත්තං ආරබ්ධ ඉති කලන්ද පුත් සුදින්න අරභයා යැයි උපාලි තෙරුන් වහන්සේ කීසේක කිස්මින් යන වස්තුස්මින් නෙඬු වස්තු
ඉතින් හදාගන්නේ ඉන්ටර්නල් දෝෂ තියෙනවා පොත්තර කීපයක්ම එතන එක කයන්න තියෙන දේක වස්තුස්මින් වෙනවා
කිස්මින්
කිස්මින් වස්තුස්මින් තවත් ඒ වගේ ඔව් ඒ thank you get to my ඔව් ඊට කලින් පිටුවේ 7 වෙනි පිටුවේ 2 වෙනි ඡේදයේ 4 වෙනි පෙරේ 7 අත්තන වත්තන පත්තාසනී එක නිසි දන්තා වින්දෝන ඊට පස්සේ ඊට නිසි දන් කො ඒකට සාරි නයන් කියන එක නිසි නියන් වින්දෝන හතරවෙනි පෙළේනේ උඩ ඉඳන් හතරවෙනි පෙළේ නියන් නයන් නදී ඉස්කෙල්ලා ඉඳලා ඊට පස්සේ ඊට උඩින් ඡේදෙත් යට ඉඳන් පස්වෙනි පෙළේ අගම වචන මංචකේ උපනාමේති වෙන්න ඕන උපනාමේසින් කියලා තියෙනවා ඔව් බිඳුව අයින් කරගන්න ඊට පෙළවල් තුනක් උඩින් අන්තිම වචනේ තේන මේ චිත්තා කියලා තියෙන එක චිත්තං වෙන්න ඕන. තවත් මේ වගේ දැන් නම් කීපයක් අහුණා. හරි. බලාගෙන යමු. හරි. ඒක කියලා ඉන්න කොහමද?
කිස්මින් වස්තුස්මින් කි කවර වස්තුවේ ඉදයි කාචක මහරහතන් වහන්සේ අසුසේක මේ තුන ධම්මේති මෙවුන් ධම් සෙවීමේ වස්තුවේ හියයි උපාලි තෙරුන් වහන්සේ කීසේක අතකෝ ආයත්මා මහා කස්සපෝ ආයත්මන්තං උපාලි පඨමස්ස පරාජිකස්ස වත්තුම්පි පුච්චි නිදානම්පි පුච්චි පුග්ගලම්පි පුච්චි පඤ්ඤත්තිම්පි පුච්චි අනුපඤ්ඤත්තිම්පි පුච්චි ආපත්තිම්පි පුච්චි අනාපත්තිම්පි පුච්චි අතකෝ ආයස්මා මහා කස්සපෝ ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආයස්මන් තං උපාලින් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගෙන් පඨමස්ස පරාජිකස්ස පළමු පරාජිකාවේ වස්තුම්පි පුච්චි වස්තුවද පිළිවිසි තේක නිදානම්පි පුච්චි නිදානේද පිළිවිසි තේක පුග්ගලම්පි පුච්චි පුද්ගලයාද පිළිවිසි තේක පඤ්ඤත්තම්පි පඤ්ඤත්තිම්පි පුච්චි ප්‍රඥප්තියද පිළිවිසි තේක අනුපඤ්ඤත්තිම්පි පුච්චි අනුප්‍රඥප්තියද පිළිවිසි තේක ආපත්තිම්පි පුච්චි ආපත්තියද පිළිවිසි තේක අනාපත්තිම්පි පුච්චි අනාපත්තියද පිළිවිසි තේක යතාච පඨමස්ස තථා ဒုတိယස්ස තථා තතියස්ස තථා චතුත්ථස්ස පරාජිකස්ස වත්තුම්පි පුච්චි පෙය්‍යාලං අනාපත්තිම්පි පුච්චි යතාච පඨමස්ස පළමු පරාජිකාව යම්සේද ဒုတိယස්ස තථා දෙවනි පරාජිකාවද ඉතේය තතියස්ස තථා
තථා තතියස්ස
තථා තතියස්ස
ඒ ආකාරයෙන් තෙවෙනි පරිදීයේද
ඒ ආකාරයෙන් තෙවෙනි පරිදීයේද තථා චතුත්ථස්ස පරාජිකස්ස ඒ ආයුවින් හතරවෙනි පරාජිකාවේද වත්තුම්පි පුච්චි වස්තුවද පිළිවිසිසේක තෙයාලං අනාපත්තිම්පි පුච්චි අනාපත්තියද පිළිවිසිසේක පුට්ටෝ පුට්ටෝ විචාරණ විචාරණ ලද්ද උපාලි තේරෝ උපාලි තෙරුන් වහන්සේ විස්සජ්ජේති විසඳුසේක කියන්නේ තතෝ ඉමානි චත්තාරි පරාජිකානි පරාජික කණ්ඩන් නාම ඉදන්ති සංඝං ආරෝපිත්වා තපේසුම් තතෝ ඉන්පසු ඉමානි චත්තාරි පරාජිකානි මේ සතර පරිදි පරාජික කණ්ඩන් නාම පරාජිකා කාණ්ඩය නම් ඉදං ඉති මෙය යයි සංඝං ආරෝපිත්වා ධර්ම සංගීතියට නම්වා තපේසුම් තබුසේක තේරස සංගාධිසේසානි තෙලෙස් සංගවිසෙත් තේරසකං ඉති තේරසකය යැයි තපේසු තැබුසේක දේ සික්කාපදානි ශික්ෂාපද දෙකක් අනියතානි ඉති අනියතයෝ යැයි තපේසු තැබුසේක තිංස සික්කාපදානි ශික්ෂාපද තිසක් නිසග්ගී පාචිත්‍යානි ඉති නිසගි පචිති යැයි තපේසු තැබුසේක දේනෝති සික්කාපදානි අනු දෙකක් ශික්ෂාපදයෝ පාචිත්‍යානි ඉති පචිතියයි තපේසුන් තැබුසේක චත්තාරි සික්කාපදානි ශික්ෂාපද සතරක් පාටිදේශනීයානි ඉති පාටිදේශනීයෝ යයි තපේසු තබුසේක පංච සද්දති සික්ඛාපදානි පන්සත්තයවක් ශික්ෂාපදයෝ සේකියානි ඉති තපේසු සේකියා යයි තබුසේක සත්ත ධම්මේ ධර්ම සතක් අධිකරණ සමතා සමත ඉති අධිකරණ සමතයෝ යයි තපේසු තබුසේක එවං මහා විභංගං සංඝං ආරෝපිත්වා භික්කුණී විභංගේ අට සික්ඛාපදානි පරාජික කණ්ඩං නාම ඉදන්ති තපේසුම් එවං මෙසේ මහා විභංගං සංඝං ආරෝපිත්වා මහා විභංගය සංගීතියට නම්වා භික්කුණී විභංගේ භික්ෂුණී විභංගේහි අට සික්ඛාපදානි ශික්ෂාපද අටක් පරාජික කණ්ඩං නාම පරාජික කාණ්ඩය නම් ඉදං ඉති තපේසුම් මෙය යෙයි තබුසේක සතරස සික්ඛාපදානි 17ක් ශික්ෂාපදයෝ සතරසකං ඉති තපේසුම් සතරසකේ යෙයි තබුසේක සින්ත සික්ඛාපදානි ශික්ෂාපද 30ක් නිස්සග්ගිය පාචිත්‍යානි ඉති තපේසුම් නිසමි පචිතයයි තබුසේක ච සට්ටිසත සික්ඛාපදානි ශික්ෂාපද 166ක් පාචිත්‍යානි ඉති පාචිත්‍යෝ යයි තපේසුම් ලැබුසේක අට සික්ඛාපදානි ශික්ෂාපද අටක් පාටිදේශනීයානි ඉති පාටිදේශනීයෝ යයි තපේසුම් ලැබුසේක පංච සත්තති සික්ඛාපදානි පන්සත්තාවක් ශික්ෂාපදයෝ සේකියානි ඉති සේකියා යයි තපේසුම් ලැබුසේක සත්ත ධම්මේ ධර්මයෝ සතක් අධිකරණ සමත ඉති අධිකරණ සමතයෝ යයි තපේසුම් තබුසේක එවං මෙසේ භික්ෂුණී විභංගං සංඝං ආරෝපෙත්වා භික්ෂුණී විභංගයේ සංගීතියට නම්වා ඒතේනේව උපායේන මෙම ක්‍රමයෙන්ම කංගක පරිවාරේපි ආරෝපේසුම් කංගක පරිවාරයෝද සංගීතියට නම්වන ලදසේක ඒව මෙතං සෞභතෝ විභංග කංගක පරිවාරං විනී පිටකං සංඝා මාරුල්හං සබ්බං මහා කස්සපත් තේරෝ පුච්චි එවං මෙසේ ඒකං මේ සෞභතෝ විභංග කන්දක පරිවාරං උබතෝ විභංගයේ කන්දක පරිවාර සහිත විනය පිටකං විනය පිටකය සංඝං මාරුල්හං සංගීතියට නංවන ලද්දා වූ ලද්දේ සබ්බං සියල්ල මහා කස්සපත් තේරෝ පුච්චි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිවිසිතේක උපාලි තේරෝ විස්සජ්ජේති උපාලි මහරහතන් වහන්සේ විසඳුසේක පුච්චා විස්සජ්ජන පරියෝසානි පංච අරහත් සතානි අරහන්ත සතානි සංඝං ආරෝපිත නයේ නේව ඝන සජ්ජායන් අකන්සු පුච්චා විස්සජ්ජන පරියෝසානි පිළිවිසීම් විසඳීම් අවසානෙහි පංච අරහන්ත සතානි සහතන් වහන්සේලා 500ය සංඝං ආරෝපිතං නයේන ඒව සංගීතියක නංවන ලද නයින්ම ඝන සජ්ජායනං අකංසු සමූහ සජ්ජායනේ කළසේක විනය සංඝාහ අවසානේ උපාලිත්තේරෝ දන්ත කචිතං පීජනින් නික්කිපිත්වා ධම්මාසන ඕරෝහිත්වා බුද්ධේ බික්කු වන්දිත්වා අත්තනෝ පත්තාසනේ නිසීදී විනය සංඝා අවසානයේ විනය සංගීතය අවසානයේහි උපාලිත්තේරෝ උපාලි තෙරුන් වහන්සේ දන්ත කචිතං ඇද්දලවලින් නියම නිමවන ලද වීජනි නික්කිපිත්වා විජිනිපත තබා ධම්මාසනා ඕරෝහිත්වා ධර්මාසනයෙන් දැස බුද්ධේ බික්කු වන්දිත්වා වැඩිමහල් භික්ෂූහු වන්දනා කොට අත්තනෝ පත්තාසනේ නිසීදී තමාට පැමිණි ආසනයෙහි වැඩමුණු සේක
ඊට පස්සේ අපි දැන් කතා කළේ උපාලි ස්වාමීන් වහන්සේව මුල් කරගෙන විනය සංගායනා කරමු කියලා ස්වාමීන් වහන්සේලා යෝජනා කළා. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විනය විචාරංග විනය අහන්ව තමන් වහන්සේවම සම්මත කරගත්තා. උපාලි මහරහතන් වහන්සේ විනයට උත්තර දෙන්න පිළිතුරු දෙන්න තමන් වහන්සේවම සම්මත කරගත්තා. ඒ සම්මත කරන ආකාරයම තමයි දැනටත් අපි උපෝසථයේදී මුලින් විනය විසඳන්නේ. ඒ වගේම ඒ විනය ਵਿਚාරන් සම්මත කිරීම කරන්නේ මේ ක්‍රමයටම. එතකොට මේ ඤාති දෙක මෙතන පෙන්වලා තියෙනවා. මේ ඤාති දෙකක් පෙන්වලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔව්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මහ තෙරුන්.
මෙතන අත්තානම් කියනකොට ဒုတိය අර්ථයෙන් නේද?
ඔව්.
තමාව
තමාව. ඒකේ තේරුම් අපි කියන්න ඕන නැහැ නේද? ඒ පාඩ කොටස් ඉදින් හුරු නිසා. එහෙම සම්මත කරගෙන ඉතින් සංඝයාට සුදුසු කාලේ නම් මම උපාලි තෙරුන් වහන්සේගෙන් විනය විචාරණවා කියලා සම්මත කරගත්තා. ඒ විදිහටම අනිත් පැත්තට උපාලි ස්වාමීන් වහන්සේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇහුවම මම පිළිතුරු දෙනවයි කියලා ස්වාමීන් වහන්සේ සම්මත වුණා. ඊට පස්සේ උපාලි මහ රහතන් වහන්සේ ඒ ආසනයෙන් නැගිටලා කීවරය සකස් කරගෙන වෙඩිහිටි ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා මේ ඇද්දලින් සකස් කරපු විජිනිතත අරගෙන ධර්මාසනයේ වැඩ හිටියා කියලා කියනවා. දැන් මේ කාරණාවත් අපි තේරුම් ගන්න ඕන එකක්. ඇයි මේ විජිනිතක් ගන්නේ ධර්මදේශනා කරද්දී කියන එක. ඒක ගැනත් විස්තර කරනවා. ස්වාමීන් වහන්සේලා මේ විජිනිතක් ගත්තේ ස්වාමීන් වහන්සේලාගේ ඒ රහතන් වහන්සේලා නිසා ස්වාමීන් වහන්සේලාගේ ඒ සංයමයේ ඉහළම ආකාරයෙන් තියෙනවා. නමුත් අනාගතයේ පිරිසගේ හස්ත විකාර මුඛ විකාර ආදී වෙන අවස්ථාවන් වලදී ඒක නොපෙනෙන විදිහට ඒ ධර්ම දේශනා කරන්න ඕන නිසා තමයි මේ විදිහේ විජිනිපතක් ගැනීම සිරිත තියෙන්නේ ඉස්සරිනම්. ඒ නිසා ඒ විජිනිපතක් ගන්නවා ධර්ම දේශනා කරන තැන්වලදී. ඒක දැකලා ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වුණත් ඒක බොහොම ඉහළින්ම ගරු කරලා අපි පිළිපදිනවා නේ. ඒක නිසා නාවියෙන් ලොකු ස්වාමීන් වහන්සේලා වුණත් ධර්ම දේශනා කරන තැන්වල දැකලා ඉතින් මේ ධර්ම දේශනා කරද්දී කවදාවත් වටපිට බලමින් එහෙම ධර්ම දේශනා කරන්නේ නැහැ. ප්‍රශ්න අහන තැනකදී ඒ තැනකදී උත්තර දෙනවා. ධර්ම සාකච්ඡාවක් කරන තැනකදී උත්තර දෙනවා. එහෙම නැතුව ධර්ම දේශනාවක් කරන තැනකදී ඒ විජිනිතක් පාවිච්චි කිරීම සිද්ධ තියෙනවා. ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙත් තිබුණා කියන එකයි ඒ කාරණාව වලින් පේන්නේ කියන කියවෙනවා නේ. විජිනිතක් ඔව් භාග්‍යතුන් වහන්සේලා ගැන තේක කියවෙන විදියට නම් පාවිච්චි කළා වගේ කතාවක් මට නම් මතක. මන් තව ටිකක් කීක බලලා කියන්නම්. කොහොම හෝ කියවෙන්නේ නම් රහතන් වහන්සේලා නම් පැහැදිලිවම පාවිච්චි කරලා තියෙනවා. මන් තව ටිකක් බලන්නම් කියන්නම්. මොකද මට මතකෙ විදිහට නම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් මේක පාවිච්චි කළේ ඒ අනාගත පිරිසට ඒ වැරදි විදිහේ දහම් දේශනා ක්‍රම යන්නේ නැතුව ඒ නිවැරදි ධර්ම දේශනා ක්‍රමය පිරිස අතරට යන්න ඕන නිසායි කියන කතාවක් කියලා තියෙනවා. ඒ නිසා තව පොඩ්ඩක් මම එක බලලා කියන්නම්. ප්‍රධාන කාරණාව කියලා තියෙන්නේ නම් හස්ත විකාර මුඛ විකාර වළක්ව ගන්න කියන එක. ඒ අරකට එක හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රශ්න අහපු විදිය ගැන එතනින් ඉස්සරහට විස්තර දෙන්නේ. පළවෙනි පරාජිකාව පෙනෙන්නේ කොහෙද? එතකොට කවුරු අරබයාද? ඒ වගේම මොන වස්තුවේදීද? මේ විදියට ඒ නිදානම් පුද්ගලං වත්තුන් පඤ්ඤප්ති විදිමේවච අනේ කියවෙන විදියට ඒ ප්‍රශ්න ටික උපාලි මහරහතන් වහන්සේගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇහුවා. ඒ හැම එකටම ස්වාමීන් වහන්සේ ඒ උත්තර දුන්නා. එතනින් පස්සේ ඒ උත්තර දුන්නු විදිය ඒ විභංග සියල්ලම මේ විදියට සංගායනාවට නැංගුවා. ඊට පස්සේ කන්දක පරිවාර, කන්දක කියලා කියද්දි චුල්ලවග්ග මහවග්ග දෙකම, පරිවාර කියද්දි පරිවාර පාළිය. ඒ සියලු විනය කොටස් සංගායනාවට නැංගුවා කියන එකයි මෙතන කියන්නේ. එතනින් පස්සේ ඒ විදියට සංගායනාවට නැංගවලා මේ මහරහතන් වහන්සේලා හැමදෙනාම ඝන සජ්ජායනාවක් කළා. හැමෝම එකතු වෙලා මේ සංගායනා කරපු ක්‍රමයකම ඒ සියල්ල නැවත වතාවක් සජ්ජායනාවක් කරනවා. මුල ඉඳන් අගට. එතකොට මේ පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි මේ පරාජිකා හතර කියන්නේ මේ හතරයි. එතකොට මේ පරාජිකාවට මේ දැන් සූත්‍ර දේශනා කියමු අපි ඒ ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට මේ හේතු නිසා මේ ශික්ෂාපදේ භාග්‍යතුන් වහන්සේ පැනෙව්වේ. ඒ සියල්ලම එතකොට ඒකට සංගායනා කරලා ඊට පස්සේ ඒ වෙන්කිරීම කලේ කොටස් විදියට ඒ අවස්ථාවේදී කියන එකයි කියන්නේ. දැන් සූත්‍ර දේශනා වුණත් වර්ගවලට වෙන් කරලා, එතකොට නිකායවලට වෙන් කරලා ඒ වෙන්කිරීම සිද්ධ කලේ මේ අවස්ථාවේදී. ඒ නිසා බොහෝම බැරෑරුම් කටයුත්ත දැන් කාලේ නම් හිතලා බලන්නක අපිට පොත් තියෙනවනේ. පොත් තියාගෙනත් අපිට මේවා මතක තියාගන්න ලේසි නෑ. එතකොට ඒ උත්තරමේ මේ ඔක්කොම කටපාඩමින්ම දරාගෙන ඒ සුදුසු දේවල් සුදුසු සුදුසු තැන්වල එකතු කරලා ඒ විදිහට ඒ කොටස් කරලා මේ විදිහට පිටකයක් විදිහට පිළිවෙලට සකස් කරලි පළවෙනි සංගායක මහ රහතන් වහන්සේලා. ඒක ගැන සඳහනක් නම් ඉතින් කරලා නැහැ. මම පොතක දැක්කොත් කියන්නම් විස්තරයක්. කොහෙරි හුණා. ඊට කලින් එතකොට උපෝසුතේ උදසන්ති මොන පිළිවෙලට දුද්දසුවේ කියන සඳහනක් නම් දැකලා නැහැ. සමහර විටක මේ පිළිවෙලට නොඉන්නත් පුළුවන්. ඒක හරියට මම පිට කියන්න බෑ. ශික්ෂාපද ටික විතරක් සමහර විට ওই පිළිවෙලට තිබ්බා වෙන්නත් පුළුවන් නේ.
පැනවපු පිළිවෙලට
වගේ. සමහර විටක දැන් මේ පරාජිකා හතර එක තැන ඒ කාලෙ වෙද්දි දේශනා කරලා තිබුණා වෙන්න පුළුවන්. කියන්නේ උදෙසබ්දී. හැබැයි මේ නිදාන ආදී මේ විදිහට පිළිවෙලට ඔක්කොම සකස් කරේ පළවෙනි සංගායනාවෙන් වෙන්න පුළුවන්. ඒක ඉතින් අපේ පෞද්ගලික අදහසක්. වෙන තැනක ඊට වෙනස් අදහසක් අහු වුණොත් අපේ අදහස ගන්න එපා. ඊට පස්සේ සංගායනාව අවසන් කරලා උපාලි මහරහතන් වහන්සේ ඒ තමන් වහන්සේ පාවිච්චි කරපු ඒ විජිනිපති තැන්පත් කරලා ධර්මාසනයෙන් බැහැලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා තමන් වහන්සේගේ ආසනේ වැඩිහිටියා කියලා කියනවා. හරි. මේ කොටස මොන හරි ගැප් එකක්ම තියෙනවා. එතකොට මේ ශික්ෂාපද වින් කරපු විදිය ගැන කියනවා. ඒ වයිකින් කිටින් කියන්න අවශ්‍ය නැහැ නේද? ඒ ශික්ෂාපද ටික දන්නවනේ. භික්ෂුන් වහන්සේලාට මේ විදිය ශික්ෂාපද තියෙනවා, භික්ෂුණීන් වහන්සේලාට මේ ශික්ෂාපද තියෙනවායි කියන එකත් මෙතන කෙටියෙන් කියවෙනවා. හරිනේ, අපි ඉතින් ඉහළ කොටස බලාගෙන යමු. විතරයි මහා විභංග කියන්නේ.
පස්සේ නැවතාවේ භික්ෂුණී විභංගය.
ඔව්, ඒ කියන්නේ එවන් මහා විභංගම් සංඝං ආරෝපිත්වා භික්ඛුණී විභංගේ කියලා පටන් ගන්න එකෙන් මේක පැහැදිලි. මහා විභංග කියන්නේ ඒක හේතුවකුත් තියෙනවා. දැන් ප්‍රමාණිනුත් ලොකුයි. ප්‍රමාණිනුත් ගොඩක් ලොකුයි භික්ෂු විභංගේ. ඒත් එක්කම දැන් මේ කොටස් පහ එතනින් පස්සේ වගේ ගොඩාක් කෙටියෙන් යන්නේ. මේකට මූලික තැන දීලානේ ඊට පස්සේනේ ඉස්සරහට යන්නේ. ඒ නිසාත් මහා විභංග කියලා වෙන්න පුළුවන්. නැත්තම් ශික්ෂාපද වශයෙන් නම් භික්ෂුණී විභංගේ වැඩි. ඒ වුණාට භික්ෂු විභංගේ තමයි මේ විවරණ තියෙන්නේ ඔක්කොම ටික අට කතාවේ වුණත් භික්ඛු විභංගයේ ප්‍රමාණය ගොඩාක් වැඩි භික්ෂුණී විභංගෙට එක බලන්න. ඔව්, ප්‍රමාණය ගොඩාක් වැඩි භික්ෂු විභංගෙ. පරාජිකා හතර විතරක් මේ පළවෙනි අට කතාව භික්ෂු පරාජිකා හතර ගැන විතරක් විස්තර කරා.
ය
ඉමියං සංගායිත්වා ධම්ම සංගායිතුකා මෝ ආයස්මා මහා කස්සපෝ භික්ඛු පුච්චි. ධම්ම සංගායන්තේහි කං පුද්ගලං දුරං කත්වා ධම්ම සංගායිතබ්බෝති. විනයං සංගායිත්වා විනය සංගායනා කොට ධම්ම සංගායිතුකා මෝ ධර්මය සංගායනා කරනු කැමැත්තේ ආයස්මා මහා කස්සපෝ ආයුෂ්මත් මහාකාශ් මහරහතන් වහන්සේ ධම්ම සංගායන්තේති ධර්මය සංගායනා කරන්නුන් විසින් කම් පුද්ගලං කවර පුද්ගලයෙකු දුරං කත්වා ජේෂ්ඨ කොට ධම්මෝ සංගායිතා භෝක්ති ධර්මය සංගායනා කළ යුතු දැයි බික්ඛු උච්චි. භික්ෂුන් වහන්සේලා පිළිසිතේක බික්ඛු භික්ෂුන් වහන්සේලා ආනන්දත්තේරං දුරං කත්වා ඉති ආහන්සු. ආනන්ද තෙරුන් වහන්සේ ජේෂ්ඨ කොට යැයි කීසේක. අතකෝ ආයස්මා මහා කස්සපෝ ඉබ්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සුනාතිමේ ආවසෝ සංඝෝ යති සංඝස්ස පත්තකල්ලං අහං ආනන්දං ධම්මං කුච්චෙයං ඉති ආවසෝ ඇවැත්නි සංඝෝ සංඝතෙමි මේ මා කියන්නම් සුනාසු අතත්වා. යදීදීන් සංඝස්ස පත්තකල්ලං සංඝයාට ප්‍රාප්තකල් වී නම් ආං මම ආනන්දං ආනන්ද තෙරුන්ගෙන් ධම්මං කුච්චෙයං ඉති ධර්මයේ පිළිසින්නෙමි යැයි සංඝං ඥාපේසි සංඝයා දැන්නුන් සේක. අතකෝ ආයස්මා ආනන්දෝ ඉබ්බිති ආයස්මත් ආනන්ද තෙරුන් වහන්සේ සුනාතුමේ භන්තේ සංඝෝ යත් සංඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා මහා කස්සපේන ධම්මං පුට්ටෝ විස්සෙද්දෙයං ඉති බන්ති ස්වාමීනි සංඝෝ සංඝතෙමි මේ මා කියන්නම් සුනාතු අසත්වා. යදි ඉතින් සංඝස්ස පත්තකල්ලං සංඝයාට ප්‍රාප්තකල් වී නම් අහං මම ආයස්මතා මහා කස්සපේන ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පුට්ටෝ ධම්මං
ධම්මං පුට්ටෝ
ධර්මය
විචාරණ ලද්දී
විස්සජ්ජේයං ඉති විසඳන්නේ මෙයයි සංඝං ඥාපේති සංඝයා දැනුනු සේක. අතකෝ ආයස්මා ආනන්දෝ ඉබ්බිති ආයස්මත් ආනන්ද තෙරුන් වහන්සේ උට්ටායාසන කුණස්නේ නැගිට ඒකාන්තං චීවරං කත්වා සිවුර ඒකාන්ත කොට තේරේ භික්ඛු වන්දිත්වා ස්ථවිර භික්ෂුවකු වන්දනා කොට දන්තකචිතං වීජනින් ගහිත්වා ඇද්දල වලින් නිමවන ලද විජිනිපතගෙන ධම්මාසනයේ නිසීදී ධර්මාසනයේ වැඩම සේක. මහා කස්සපත්තේරෝ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්දත්තේරං ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධම්මං පුච්චි ධර්මය පිළිසිතේක. ආවුතෝ ආනන්ද එවන් ආනන්දය බ්‍රහ්මජාලං බ්‍රහ්මජාල සූත්‍රය කස්ස භාසිතන්ති බුදුරජාණන් වහන්සේ විසින් කොතැනක දේශනා කරන ලද්දේ දැයි ඇසුසේක. අන්තරා බන්ති ස්වාමීනි අන්තරාච රාජකහං අන්තරාච නාලන්දං රාජාගාරකේ අම්බලට්ටි කායන්ති. අන්තරාච රාජාගහං රාජගහං අන්තරාච නාලන්දං රජගහනුවරත් නාලන්දාවත් අතර අම්බලට්ටිකාය අම්බලට්ටිකාව නම් රාජාගාරකේ සිටි රාජ ගෘහේදී යැයි කීසේක. කං ආරම්භාති කවරෙකු අරභයා දැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුසේක. සුප්පියංච පරිබ්‍රාජකං බ්‍රහ්මදත්තංච මානං කන්ති. සුප්පිය පරිබ්‍රාජකයාද බ්‍රහ්මදත්ත මානවකයාද අරභයා යැයි ආනන්ද තෙරුන් වහන්සේ කීසේක. අතකෝ ආයස්මා මහා කස්සපෝ ඉබ්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආයස්මන්තං ආනන්දං ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගෙන් බ්‍රහ්මජාලස්ස බ්‍රහ්මජාල සූත්‍රයේ නිදානම්පි පුච්චි නිදානේද ඇසුසේක. පුද්ගලම්පි පුච්චි පුද්ගලයාද පිළිසිතේක. සාමාන්‍ය පලං පනාවසෝ ආනන්ද කත්ත භාසිතන්ති. ආවසෝ ආනන්ද ඇවැත් ආනන්දය සාමාන්‍ය පලං සාමාන්‍ය පල සූත්‍රය කත්ත භාසිතන්ති කොතැනක දේශනා කරන ලද්දේ දැයි ඇසුසේක. භන්තේ ස්වාමීනි රාජගහේ රජගහනුවර ජීවක අම්බ වනීති ජීවක අම්බ වනීයයි කීසේක. කේන සද්දීති කවරක සමග දැයි ඇසුසේක. අජාත සත්තුනා වේදේහි පුත්තේන සද්දීති. වේදේහි පුත්තේන අජාත සත්තුනා වේදේහි පුත්‍ර අජාසත් රජ සමග යැයි සද්දීති සමග යැයි කීසේක. අතකෝ ආයස්මා මහා කස්සපෝ ඉක්බිති ආයස්මත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආයස්මන්තං ආනන්දං ආයස්මත් ආනන්ද තෙරුන් වහන්සේගෙන් සාමාන්‍ය ඵලස්ස සාමාන්‍ය ඵල සූත්‍රයේ නිදානෝති පුච්චි නිදානේද පිළිවිසිතේක පුද්ගලම්පි පුච්චි පුද්ගලයන් පිළිවිසිතේක ඒතේනේව උපායේන මෙම ක්‍රමයෙන් පංච නිකායේ පුච්චි පස් නිකායම පිළිවිසිතේක පංච නිකායා නාම පස් නිකාය නම් දීඝනිකායෝ දීඝනිකාය මජ්ක්‍ධිමනිකායෝ මජ්ක්‍ධිමනිකාය සංයුක්තනිකායෝ සංයුක්තනිකාය අංගුත්තරනිකායෝ අංගුත්තරනිකාය කුද්දකනිකායෝ इति කුද්දකනිකාය යන්වෙනි තත්ත කුද්දකනිකායෝ නම් එහිලා කුද්දකනිකාය නම් චත්තාරෝ නිකායේ තපෙත්වා සතර නිකාය හැර අවශේෂම් බුද්ධ වචන ඉතිරි සියලු බුද්ධ වචනයයි තත්ත එහිලා විනයෝ
ඒ කුද්දකනිකායෙහි
තත්ත ඒ කුද්දකනිකායේ විනයෝ විනය ආයස්මතා උපාලි තේරේන විස්සජ්ජිතෝ ආයස්මත් උපාලි තෙරුන් වහන්සේ විසින් විසඳන ලද්දේ වේ සේස කුද්දකනිකායෝ සෙසු කුද්දකනිකායද චත්තාරෝච නිකාය සතර නිකායද ආනන්ද තේරේන විස්සජ්ජිතෝ ආනන්ද තෙරුන් වහන්සේ විසින් විසඳන ලද්දේක
හරි ඊට පස්සේ මේ ධර්මය සංගායනා කිරීම ගැනයි ඊළඟට මතක් කරන්නේ සංගායනා කරපු ආකාරය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා සංඝ රත්නයේ විමසීමක් කරන්නේ මේ ධර්මය සංගායනා කරද්දී කාව ප්‍රධාන කරගෙනද සංගායනා කරන්නේ ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා ආනන්ද මහ රහතන් වහන්සේව ප්‍රධානියා විදියට තියාගෙන ඉති ස්වාමීන් වහන්සේව ජේෂ්ඨ කරගෙන අපි ධර්මය සංගායනා කරමු. ඒ විලාවෙදී කලින් වගේම මේ ධර්මය උත්තර දෙන්නත් ඒ කියන්නේ ධර්මය විසඳන්නත් ධර්මය පිළිවිසින්නත් මහා සංඝයාගෙන් අවසර ගන්නවා අර ඤත්ති විනය කර්ම දෙකකින්. ඊට පස්සේ කලින් උපාලි මහ රහතන් වහන්සේ කළා වගේම ආනන්ද මහ රහතන් වහන්සේත් වැඩිහිටි ස්වාමින් වහන්සේලා වන්දනා කරලා විජිනිපත අරගෙන වැඩ හිටියා. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේගෙන් මේ බ්‍රහ්මජාලාදී එකිනෙක සූත්‍රයේ නිදානය ඒ වගේම පුද්ගලයා ඒ වගේම ඒ හේතුව ඒ කාරණා ටික විමසනවා. ඒ සියල්ලටම මේ විදිහට උත්තර දීලා අර කලින් කියපු විදිහට මේ කොටස දීඝනිකායයි මේ කොටස මජ්ක්‍ධිමනිකායයි ওই විදිහට මේ නිකාය වශයෙන් වෙන් කරලා එතනදී විස්තර කරනවා. නිකාය වශයෙන් කියලා කිව්වට ඉතිරි සියලුමේ බෙදීම් අන්නාසක බෙදීම් වග්ග බෙදීම් ඒ සියල්ලත් ඇතුළුව ඒ වර්ග කිරීම ටික කරලා සංගායනාන්ට ලක් කළා. එතකොට මේකෙදි තවත් කතාවක් කියවුණා. ඒකත් අපි මතක තියාගන්න ඕන. අපි සමහර විටක පිටක වශයෙන් බෙදද්දී බෙදනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. නිකාය වශයෙන් බෙදනවා අපි දීඝ නිකාය මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කුද්දක කියලා. ඒකට මේ කුද්දක නිකාය කියලා කියද්දි කුද්දක නිකායේ ඒ පොත් 15 විතරක්ම නෙවෙයි. අර නිකාය වශයෙන් බෙදද්දි තියෙන නිකාය පහයි. මුළු සම්පූර්ණ 84,000ක් ධර්මස්කන්ධේම තමයි නිකාය පහකට බෙදන්නේ. ඒ බෙදද්දි එතකොට අභිධර්ම පිටකයක් විනය පිටකයක් ඒ කුද්දක නිකායට තමයි නිකාය වශයෙන් ඇතුළත් වෙන්නේ. ඒක සූත්‍ර පිටකයට නෙවෙයි. දැන් අපි සමහර තැනක දැන් වැරදියට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කුද්දක නිකාය කියන්නේ සූත්‍ර පිටකයටද අයිති කියන එක. පිටක කතාව වෙන කතාවක් වෙන බෙදීමක්. එතකොට මේ නිකාය බෙදීම වෙන බෙදීමක්. ඒකත් ඒක නිසා මතක තියාගන්න ඕන. ඉස්සරහට ඊගෙන කතා වෙනවා. ඒ නිසා තමයි දැන් මෙතන කියාගෙන යද්දි පොඩ්ඩක් නැත්තම් මොකද්ද මේ කිව්වේ කියලා වගේ හිතෙන්න ඇති. ඒ එතනදී මේ විස්තරය කියද්දි ඒකයි කියන්නේ. තව ඉස්සරහට ඊගෙන කියවෙනවා. ඒකයි මේ කිව්වේ තත්ත කුද්දකනිකායෝ නාම චත්තාරෝ නිකායේ ඨපෙත්වා. ඒ දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කියන නිකාය හැර අවසේසම් බුද්ධ වචන. සෙසු සියලු බුද්ධ වචනයයි. පැහැදිලිද? එතකොට මේ නිකාය බෙදීමේදී කුද්දකනිකායට තමයි විනය අභිධර්ම කියන ඒ කොටස් දෙකත් අයිති වෙන්නේ. ඒකට පිටක වශයෙන් බෙදීමේදී ඒක වෙන කතාවක්. මේ නිකාය බෙදීම කියන එක තවත් බෙදීමක් වැඩි වෙන්නේ. එතකොට කුද්දකනිකායේ විනය කොටස හැර ඉතිරි සියල්ල දේශනා කරේ ඒ විසඳීම කළේ ආනන්ද මහරහතන් වහන්සේ. ඒ වගේම ඉතිරි නිකාය හතරත් දේශනා කළේ ආනන්ද මහරහතන් වහන්සේ. හරි. ඒ වගේ විසඳුවේ. ඉතින් ටිකක් අපි බලගෙන ඉමු.
තදේසං සබ්බම්පි බුද්ධ වචනං රස වශයෙන් ඒක විනම් ධම්ම විනේ වශයෙන් දුවිධම් පඨම මජ්ඣිම පච්චිම වශයෙන් ත්‍රිවිධම් තථා පිටක වශයෙන් නිකාය වශයෙන් පංච විධම් අංග වශයෙන් නව විධම් ධම්මකන්ද වශයෙන් චතුරාසීති සහස්ත විධම්ති වේදි තබ්බං තං ඒතං ඒ නිකාය සංකේතං සබ්බං
කොතනද
තං ඒතං සබ්බං කියන්නේ සදේතං සබ්බං
කියන්නේ සියලු ධර්මයේ ධර්මස්කන්ධය කියලා කොල්ලන්නේ තං
ඒතං කොතන ඒතං බුද්ධ වචනන්නේ විතරනේ හරි තං ඒතං සබ්බං කි බුද්ධ වචනං ඒ සියලු බුද්ධ වචනය රස වශයෙන් ඒක විදං රස වශයෙන් එක්ව දැරුද්දී ධම්ම විනේ වශයෙන් දුරිදං ධර්ම විනේ වශයෙන් දෙව දැරුද්දී පඨම මජ්ඣිම පච්චිම වශයෙන් ප්‍රථම මජ්ඣිම පැසුළු වශයෙන් තීලං ත්‍රිවිධ වේ තථා ඉසේම පිටක වශයෙන් නිකාය වශයෙන් පංච විදං පස්ස දැරුද්දී අංග වශයෙන් නව විදං අංග වශයෙන් නව දැරුද්දී ධම්ම කන්ද වශයෙන් ධර්ම කන්ද වශයෙන් චතුරාසීති සහස්ත විදං ඉති 84000ක් වැදෑරුම් යැයි වේදි තබ්බ දස යුතුය. කතං රස වශයෙන් ඒක විදං රස වශයෙන් ඒක විදං කතං රස වශයෙන් එක් වැදෑරුම් වන්නේ කෙසේද? යංකි භගවතා අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධිත්වා යාව අනුපාදිසේතාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති එක්කන්තරේ පංච චත්තාලීස වස්සානි දේව මනුස්ස නාග යක්කාදයෝ අනුසාසන්තේන පච්ච වෙක්කන්තේන වා මුත්තං සබ්බං තං ඒක රසං විමුක්ති රසමේව හෝති ඒවං රස වශයෙන් ඒක විදං භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් යම් අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධිත්වා යම් අනුත්තර වූ සම්මා සම්බෝධියක් අවබෝධ කොට අනුපාදිතේසාය නිබ්බාන ධාතුයා යාව අනුපාදිතේස නිර්වාණ ධාතුයෙන් යම් තා පරිනිබ්බායති පිරිනිවමේද එක්තන්තරේ මේ අතර පංච චත්තාලීස වස්සානි පන්සාලිස් වසක් දේව මනුස්ස නාග යක්කාදයෝ දෙව් මිනිස් නාග යක්ෂාදීන්ට අනුසාසන්තේන අනුශාසනා කරන්නා වූ පච්චවෙක්කන්තේන ප්‍රතිවේක්ෂා කරන්නා වූ භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් වුත්තං සබ්බං වදාරණ ලද ඉතිියල්ල ඒක රසං විමුක්ති රසමේව හෝති එක් රසයක් වූ විමුක්ති රසයම වේ ඒවං මෙසේ රස වශයෙන් ඒක විදං රස වශයෙන් එක් වැදෑරුම් වේ කතං ධම්ම විනේ වශයෙන් දුවිතං ධර්ම විනේ වශයෙන් දෙවදෑරුම් වන්නේ කෙසේද සබ්බං ඒව ඒතං ධම්මෝච විනයෝ චාති සංකං ගච්ඡති තත්ත විනේ පිටකං විනයෝ අවසේසං බුද්ධ වචනං ධම්මෝ සබ්බං මේ වේතං ඒ සියල්ලම ධම්මෝච විනයෝච ඉති ධර්මේද විනේද යයි යන සංකං ගච්ඡති සංඛ්‍යාවරයයි තත්ත විනේ පිටකං විනයෝ එහිලා විනේ පිටකයේ විනය නමි අවසේසං බුද්ධ වචනං ඉතිරි බුද්ධ වචනය ධම්මෝ ධර්මේ නමි යන්නෝන මයං ආවසෝ ධම්මංච විනයංච සංගායෙය්‍යාම ඉති තේනේව ආහ. යන්නෝන මයං ආවසෝ ධම්මංච විනයංච සංගායෙය්‍යාම යයි එහෙන් කියනවා.
යයිද
අහං උපාලින් විනයං පුච්චෙය්‍යං ආනන්දං ධම්මං පුච්චෙය්‍යං ඉති අහං උපාලින් විනයං පුච්චෙය්‍යං ආනන්දං ධම්මං පුච්චෙය්‍යං යයිද තේනේව ආහ එහෙන් පදා කියන ලදි. ඒවං ධම්ම විනය වශයෙන් දුවිතං මෙසේ ධර්ම විනය වශයෙන් දෙව දෑරුම් වේ. කතං පඨම මජ්ඣිම පච්චිම වශයෙන් දිවිතං පඨම මජ්ඣිම පච්චිම වශයෙන් දෙව දෑරුම් වන්නේ කෙසේද? සබ්බං ඒව හිදං සබ්බ මේව හිදං පඨම බුද්ධ වචනං මජ්ඣිම බුද්ධ වචනං පච්චිම බුද්ධ වචනං ති තිප්පබේදං හෝති. සබ්බං ඒව ඉතිල්ලම ඉදං මෙහි
ඉදං
ඉදං ඒව ඉදං සබ්බං ඒව මේ සියල්ලම පඨම බුද්ධ වචනං පළමු බුද්ධ වචනය මජ්ඣිම බුද්ධ වචනං මජ්ඣිම බුද්ධ වචනය පච්චිම බුද්ධ වචනං ඉති පැසළු බුද්ධ වචනේ යයි තිප්පබේදං හෝති. ප්‍රභේද තුනක් වේ. තත්ත එහිලා අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිද්දිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති තුනක් පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජග හිති යන ඉති ඉදං යන මෙය පඨම බුද්ධ වචන පළමු බුද්ධ වචනයයි. කේචි ඇතම්මු යදාහවේ පාතු භවಂತಿ ධම්මා ඉති යදාහවේ පාතු භවಂತಿ ධම්මා යන්න කන්දකේ උද්දාන ගාතං ආහු. කන්දකේහි උද්දාන ගාතාව පළමු බුද්ධ වචනීයයි කීවේය. ඒතාපන පාටිපද දිවසේ සබ්බඤ්ඤ භාව පත්තස්ස සෝමනස්සමය ඥානේන පච්චාකාරං පච්චවෙක්කං තස්ස උප්පන්න උදාන ගාථාති වේදි තබ්බා. ඒකාපන මේ ගාථාව වනාහි සබ්බඤ්ඤ භාවක් පත්තස්ස සර්වඥ භාවයට පැමිණියා වූ සෝමනස්සමය ඥානීන සොම්නස්යුත් නුවණින් පච්චාකාරම් පච්චවෙක්කං තස්ස ප්‍රත්‍යාකාරය ප්‍රතිවේක්ෂා කරන්නා වූ භාග්‍යතුන් වහන්සේට පාටිපද දිවසේ පෑලවිය දවසේ උප්පන්නා උපන්නා වූ උද්දාන ගාථා ඉති වේදි තබ්බා. උද්දාන ගාථා වූ යැයි දත යුතුය. යම්පන පරිනිබ්බාන කාලේ අභාති හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වයදම්මා සංඛාරා අපමාදේන සම්පාදේත ඉති ඉදම් පච්චිම බුද්ධ වචන. යම්පන පරිනිබ්බාන කාලේ යමක් වනාහි පිරිනිවුණු කල්හි කාලයේ
පරිනිර්වාණ මංචකෙහි වැඩ සිටින කාලයේ
පරිනිර්වාණ මංචකෙහි වැඩ සිටින කාලයේහි හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වයදම්මා සංඛාරා අපමාදේන සම්පාදේත ඉති ඉදං යන මෙය පච්චිම බුද්ධ වචන අවසන් බුද්ධ වචනයයි. උභින්නම් අන්තරේ මේ දෙක අතර යං බුත්තං යමක් වදාන ලද්දේද ඒතං මජ්ඣිම බුද්ධ වචනන්ති. එය මධ්‍යම බුද්ධ වචනයයි දත යුතුය. ඒවං මෙසේ පඨම මජ්ඣිම පච්චිම වශයෙන් ත්‍රිවිධං පඨම මධ්‍යම අවසාන වශයෙන් තෙව දෑරුම් වේ. කතං පිටක වශයෙන් ත්‍රිවිධං පිටක වශයෙන් තෙව දෑරුම් වන්නේ කෙසේද? ඒතං සබ්බම්පි මේ සියල්ල විනය පිටකං විනය පිටකය සුත්තන්ත පිටකං සූත්‍රාන්ත පිටකය අභිධර්ම පිටකං අභිධර්ම පිටකය යැයි තිප්පබේදං ඒව හෝති. ප්‍රභේද තුනක් වේ. තත්ත එහිලා පඨම සංගීතියං සංගීතංච ප්‍රථම සංගායනාවෙහි සංගායනා කරන ලද්දා වූද අසංගීතංච සංගායනා නොකරන ලද්දා වූද සබ්බම්පි සමෝදානිත්වා සියල්ල සමෝදාන කොට උභයානි පාතිමොක්ඛානි භික්ෂු භික්ෂුණී උභය ප්‍රාතිමොක්ඛය වේ විභංගානි විභංග දෙක ద్వాసి ద్వావీసతి ఖందకాని 22 కు ఖందకయోద 16 పరివార ఇతి 16 పరివారయో యై యన ఇగం యన మే వినే పిటకం నామ వినే పిటకియ నమి బ్రహ్మజాలాది చతుర్థింస సుత్త సంగహో దీఘ నికాయో బ్రహ్మజాలాది చతుర్థింస సుత్త సంగహో 34 కు సూత్రయంగే సంగ్రహయ దీఘ నికాయో దీఘ నికాయ నమి మూల పర్యాయ సుత్తాది ద్యాడ్డ సత ద్వే సుత్త సంగహో మూల పర్యాయ సూత్రాది 152 కు సూత్రయంగే సంగ్రహయ మధ్యమ నికాయో మధ్యమ నికాయ నమి
ఈ వగే ఇలక్కం అవశ్యం నం ఇలక్కమేన్ హరి దాగన్న ఏక హుందయి ఏతెన్ వల హరి
ఓగతరణ సుత్తాది సత్త సుత్త సహస్ర సత్త సత ద్వాసట్టి సుత్త సంగహో సంయుక్త నికాయో ఓగతరణ సుత్తాది ఓగతరణ సూత్రాది సత్త సుత్త సహస్ర సత్త సత ద్వాసట్టి 7762 ఊ సూత్రయంగే సంగ్రహయ సంయుక్త నికాయో సంయుక్త నికాయ నమి చిత్త పర్యాదాన సుత్తాది నవసుత్త సహస్ర పంచశత సత్త పన్యాస సుత్త సంగహో అంగుత్తర నికాయో చిత్త పర్యాదాన సూత్ర ఆది నవసుత్త సహస్ర పంచశత సత్త పన్యాస సుత్త సంగహో 9757 వూ సూత్ర సంగ్రహాయ అంగుత్తర నికాయో అంగుత్తర నికాయ నమి కుద్దక పాట ధమ్మ పద ఉదాహరణ ఉదాహరణ ఇతి ఉత్తక సుత్త నిపాత విమాన వస్తు ప్రేతవత్తు ప్రేతవత్తు తేరగాత తేరిగాత తేరగాత తేరిగాత జాతక జాతక నిర్దేశ పటిసంవిధ అపదాన నిర్దేశ ప్రతిసంవిధ అపదాన బుద్ధవంశ చర్యాపిటక వశేన బుద్ధవంశ చర్యాపిటక వశేన్ పన్నరస భేదో పసలోస్కదేరుం భేదేతి భేదయ కుద్దక నికాయోతి కుద్దక నికాయే యన ఇదం మే సుత్తాంత పిటకం నామ సూత్రాంత పిటకే నమి ధమ్మసంగణీ విభంగో ధాతు కథా పొగ్గల పణ్యాస్తి కథావత్తు యమక పట్టానస్తి ఇతి ఇదం ధమ్మసంగణీ విభంగో ధాతు కథా పొగ్గల పణ్యాస్తి కథావత్తు యమకం పట్టానం యన మే అభిధమ్మ పిటకం నామ అభిధర్మ పిటకే నమి
ගාතාව පරිවර්තනය කරන්න යට කියවෙන නිසා ඕනෙත් නෑ.
විවිධ විශේෂ නයන්තා විනයනතෝ චේව කාය වාචානම් විනයන්ත විදූහි අයං විනයෝ විනයෝති අක්ඛාතෝ විවිධාහි එත් පංචවිධ පාතිමොක්ඛුද්දේසේ පාරාධිකාදී පාතිමොක්ඛුද්දේසේ පාරාධිකාදී సత్త ఆపత్తి కంద మాసిక విభంగాది ప్రభేద నయ ఎత్త మిహిళ వివిధాహి వివిధగు పంచవిధ పాతిమోక్కుద్దేశ పస్వదేరు ప్రాతిమోక్ష ఉద్దేశ పారాధికాది సత్త ఆపత్తి కంద పారాధికాది సప్త ఆపత్తి కంద మాసికా విభంగాది ప్రభేద నయ మాసికా విభంగాది ప్రభేద నైంద్ విశేష భూతాచ విశేష భూత భూద దల్హీకమ్మ తితిలకరణ ప్రయోజన దడికిరీం లిహిల్ కిరీం ఆది యదీమెంద్ అనుప్రజ్ఞప్తి నయ అనుప్రజ్ఞప్తి నైంద్ నైన్ యుక్త భూద కాయిక వాచసిక అధ్యాచార నిషేధనతో కాయిక వాచసిక అధ్యాచార్య నిషేధనే క్రీం వశేన్ ద ఏస్ మే వినే పిటకే మే వినే పిటకే కాయంచ వాచంచ వినేతి కాయద వచనేద హిక్మవాద్ తస్మా ఎహేన్ විවිධ නයස්තා විවිධ ණය ඇති බැවින්
බැවින්ද
විශේෂ නයස්තා විශේෂ ණය ඇති බැවින්ද කාය වාචානංච විනයනතෝ කය වචනය හික්මීම් වශයෙන්ද විනයෝ ඉති අක්කාතෝ විනීයයි කියන ලද්දේ වේ. තේන තේනේත මේ තස්ස වචනත් කෝසල්ලස්සං බුත්තං විවිධ විශේෂ ණයත්තා විනයනතෝ චේව කාය වාචානං විනයත්ත විදූති අයං විනයෝ විනයෝ අක් විනයෝති අක්කාතෝති. තේන එහෙයින් ඒතම් මේ ගාථාව ඒතස්ස මේ විනය පිළිබඳව වචනත් කෝසල්ලත්තං වචනාර්ථ කෞශල්‍යත්වයේ පිණිස විවිධ විශේෂ ණයක්තා විනයනතෝ චේව කාය වාචානං විනයත් විදූහි අයං විනයෝ විනයෝති අක්කාතෝ ඉති අක්කාතෝ යැයි වොත්තං කියන ලදී.
ඊට පස්සේ මේ බුද්ධ වචනයේ කොටස් විදියට වෙන් කරන ආකාරය ගැන විස්තරයක් තියෙනවා. මේ ටිකක් හරිම වැදගත් කොටසක්. මේ ටික හරියට තේරුම් ගන්නේ නැතිකම නිසා සමහරු මේ ධර්ම විනය ගැන හරියට නොදන්නාකම නිසාම සමහරු පටලගෙන ගොඩාක් මේ ධර්ම විනය සම්බන්ධව එක එක වැරදි මත තමන් හිතාගෙන අනිත් අයට සමහරට කියනවා. ඒ නිසා මේ දැන් හොඳට අපි අවබෝධය තියෙන්න ඕන මේ බෙදීම් ටික. ඒ ටික බෙදීම් තිබුණොත් අපිට පැටලෙන්නේ නැහැ. දැන් අපිට හැමෝම නිවැරදි කරන්න බැරි වෙයි. නමුත් අපේ ඒ ශ්‍රද්ධාව හරියට තියාගන්න, ඒ වගේම අපේ ඒ සම්මා දිට්ඨිය ශක්තිමත්ව තියාගන්න මේ බෙදීම් ටික අපි දැනගෙන ඉන්න ඕන. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ සියලු ධර්මය එක්වැදෑරුම් වෙනවා කොහොමද? විමුක්ති රස වශයෙන්. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ සෑම දේශනාවක්ම විමුක්ති රසයෙන් යුක්තයි, නිවන් රසයෙන් යුක්තයි. ඒ ධර්මය පිහි කරද්දී, ඒ ධර්මය සත්‍යයනා කරද්දී, මනසිකාර කරද්දී, ඒ වගේම භාවනා වශයෙන් වඩද්දී නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා මේ සියලු ධර්මය එකක් වූ විමුක්ති රසයෙන් යුක්තයි. ඒ නිසා ඒ එකක් විදියට බෙදනවා නම් අපි කියන්නේ විමුක්ති රසයෙන් යුක්ත නිසා එක් වැදෑරුම් වෙනවා. ඒ වගේම දෙවැදෑරුම් වෙන්නේ කොහොමද? දෙකට බෙදනවා නම් ධර්ම විනය වශයෙන් අපිට දෙකට බෙදන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ සියලුම ධර්මය, සියලුම ධර්මස්කන්ධ. එතකොට කොටස් තුනකට බෙදන්නේ කොහොමද? එක ක්‍රමයක් තමයි මුලින් එක බෙදීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම සහ අවසන් බුද්ධ වචනය කියලා අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එතකොට මේකෙදි පළවෙනි බුද්ධ වචනයයි කියලා මෙතන විස්තර කරන්නේ අනේක ජාති සංසාරං කියන මේ ගාථාව. එතකොට මේක භාග්‍යතුන් වහන්සේ මනසින් අරමුණු කරපු නිසා මනසින් අරමුණු කරපු ගාථාවක්. ඒත් එක්කම සමහර ආචාර්යයන් වහන්සේලා මතක් කරනවා යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියන ගාථාවත් භාග්‍යතුන් වහන්සේ මුලින් දේශනා කළා කියලා. ඒක ගැන විස්තර කරනවා. ඒකෙත් විරෝධයක් වැරද්දක් එහෙම නැහැ. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ වචන විදියට දේශනා කරපු උදාන ගාථාවක් යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියන ගාථාව. එතකොට උදාන ගාථාවක්. එතකොට මේ උදාන ගාථාවක් උදානයක් වශයෙන් භාග්‍යතුන් වහන්සේට පහළ වුණා. ඔව් මේ ටික ගැන විස්තර ඒත් මුලදිම තමයි. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාලු තමයි මේ අවස්ථා දෙකම. ඔව් ඒක හිතුනේ මේකයි දේශනා කරේ වගේ. ඔව්
ඒක හිතුනේ ඉතින් හිතුනේ.
නෑ ඊට කලින් මේ දේශනා කරනවා. නෑ වෙන කෙනෙකුට දේශනා කිරීම නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. භාග්‍යතුන් වහන්සේම මේ භාග්‍යතුන් වහන්සේගේ හිතේ ඇති වුණ උදාන ආදී වශයෙන් උයි මේ කියන්නේ. වෙන කෙනෙකුට මුලින්ම දේශනා කරපු දේශනාව තමයි ධම්මචක්ක සූත්‍රය. ඒ
කියන්නේ ආශ්‍රමාරතම් ඥානීය ධම්මචක්ක ඥානීය
විදිහට නෑ. ඔව්. ඒ අර පිළිවෙල වශයෙන් වෙන් කරද්දී මේ දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙල නෙවෙයි. එහෙමනම් ධම්මචක්කේ නිමලට එන්න ඕන. එහෙම නෙවෙයි. ඒ දීඝනිකායේ ඒ දීර්ඝ සූත්‍ර තමයි දීඝනිකායට ලොකු කරේ. මුලින්ම මේ දීර්ඝ සූත්‍ර ටික ඒ පිළිවෙලට සංග්‍රහ කරලා තමයි දීඝනිකාය කියලා වෙන් කරේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්න අවස්ථාවේදී දේශනා කරපු හන්දදානි භික්කවේ කියන මේ දේශනා පාඨයේ තමයි අවසාන බුද්ධ වචනය. එතකොට ඒ පළමුවෙනි බුද්ධ වචනය අවසාන බුද්ධ වචනය අතර දේශනා කරපු සියලු දේශනා මධ්‍යම බුද්ධ වචනයයි කියලා කියනවා. එතකොට ඒ විදිහට කොටස් තුනකට බෙදන්නත් පුළුවන්. තවත් ක්‍රමයකට කොටස් තුනකට බෙදන්න පුළුවන්. පිටක වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. විනය, සූත්‍ර, අභිධර්ම කියලා. එතකොට අර එක රසයක් වූ විමුක්ති රසය තියෙන ඒ ධර්මස්කන්ධ ටිකම තමයි මේ පිටක වශයෙන් තුනකට බෙදෙන්නේ. ධර්ම විනය වශයෙන් දෙකකට බෙදෙන්නේ ඒ ධර්මස්කන්ධ 84000ම තමයි. එතකොට ඒකත් අපි මතක තියාගන්න ඕන. එතකොට මේකෙදී විනය පිටකයයි කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ, ඒ කියන්නේ විභංග, ඒ වගේම 22ක් වූ කන්දක, චුල්ලවග්ග, මහාවග්ග පොත්වල තියෙන මේ කන්දක, ඒ වගේම සෝලස පරිවාර ඇතුළත් පරිවාර පාළිය කියන ඒ සියලුම කොටස් වලට අපි කියනවා විනය පිටකයයි කියලා. එතන තවත් කතාවක් තියෙනවා, පඨම සංගීතියං සංගීතංච අසංගීතංච සබ්බම්පි සමෝධානිත්වා කියලා වචනයක්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සංගායනා නොකරපු වුවත් එතකොට මේකේ තියනවද කියලා. මේ කියන්නේ පළවෙනි සංගායනාව ගැන විස්තරයක් ඇතුළත් වෙලා තියෙනවා චුල්ලවග්ග පාළී අගම. ඒ වගේම දෙවෙනි සංගායනාව ගැන විස්තරයකුත්. සංගායනාවන් පිළිබඳ කන්දක දෙකක් තියෙනවා. මේ දෙකත් ඒ වගේම කතාවත් උත්කරණයත් මේ විද්දී විස්තර වශයෙන් දේශනා වෙලා තිබුණ නැහැ. ඒ නිසා ඒ සියල්ලත් එකතු කරලා තමයි මෙතන අසංගීතංච කියලා කිව්වේ. එහෙම නැතුව මේ රහතන් වහන්සේලාගෙන් පස්සේ යුගයේ එකතු වුණ කොටස මේකේ තියෙනවද කියලා එහෙම කතාවක් නෙවෙයි. මොකද සමහර විට මේ වගේ කොටස් අරගෙන සමහරු ඒ වගේ කියන්න ඉඩ තියෙන නිසා මේ කාරණාත් අපි විශේෂයෙන් කිව්වේ. ඒ ගැන පැහැදිලිව කියලා තියෙනවා. එතකොට මෙතන අසංගීතං කියලා කියන්නේ පළවෙනි සංගායනාව ගැන විස්තරත්, ඒ වගේම දෙවෙනි සංගායනාව ගැන විස්තරත්, චුල්ලවග්ග පාළිය ඇතුළත් වෙලා තියෙනවා කන්දක දෙකක්, පංචසතිකක් කන්දකේ සහ සත්තුසතිකක් කන්දකේ. ඒ දෙකත් ඊට අමතරව කතාවත් උපකරණයක් තියෙන මෙන්න මේ කාරණා ටිකයි මෙතනින් අදහස් කළේ. පැහැදිලි වෙන්නේ. එතකොට ඒ සියල්ලත් මේ ධර්ම විනය කියද්දී ඒකට ඇතුළත් වෙනවා. එතකොට බ්‍රහ්මජාල ආදී ඒ සූත්‍ර දීර්ඝ සූත්‍ර 34 දීඝනිකායයි, මූලපරියාය සූත්‍ර ආදී සූත්‍ර 152 මජ්ක්‍ධිමනිකායයි, ඕගතරණ සූත්‍රය ආදී 7762 සූත්‍ර සංයුක්තනිකායයි, චිත්තපරියාදාන සූත්‍රයෙන් පටන් ගන්න 9557 සූත්‍ර අංගුත්තරනිකායයි, ඒ වගේම කුද්දක පාඨ ධම්මපද ආදී ඒ ග්‍රන්ථ 15කින් යුක්ත වුණ ඒ කොටසත් සූත්‍ර පිටකයේ කොටසක්. ඒ ග්‍රන්ථ 15ත් එතකොට සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායේ කොටසක්. එතකොට මෙන්න මේ කියපු කොටස සූත්‍ර පිටකයයි. ඒ කුද්දක නිකායෙන් අර ග්‍රන්ථ 15 අයින් එකතු මේ ග්‍රන්ථ 15 වෙන් කරලා ගත්තම ඒ කොටසත් අයිති වෙන්නේ සූත්‍ර පිටකයට. කුද්දක නිකායේ තව කොටසක් තියෙනවා. අභිධර්ම පිටකයක්, විනය පිටකයක් අයිති කියන අපි පස්සේ තව විස්තරයක් එනවා. එකකේ ධම්මසංගණී විභංග ධාතු කතා පුග්ගල පඤ්ඤාත්ති කතාවත්තු යමක පဋාණ කියන මේ ග්‍රන්ථ වල සඳහන් මේ ධර්ම කාරණා අභිධර්ම පිටකයයි. ඒකට මේ කියපු පිටක තුන අතුරින් විවිධ විශේෂ ණයත්තා කියන මේ ගාථාවෙන් කියවෙන ඒ ලක්ෂණ වලින් යුක්ත උනේ විනය පිටකයයි. ඒක ගැනත් අපි කෙටියෙන් කතා කරගෙන යමු. විවිධ වූ විශේෂ වූ න්‍යායන් තියෙන නිසා කියන එක ගැන මෙතන කියනවානේ. මේක වචන වශයෙන් වෙන් කරලා කියනවා නම් විනයත්ත විදූහි විනයාර්ථ දන්නා උතුමන් වහන්සේලා විසින් අයන් විනයෝ මේ විනය පිටකය විවිධ විශේෂ ණයත්තා විවිධ වූ විශේෂ වූ න්‍යායන් ඇති බැවින්ද විනයනතෝ චීව කාය වාචාණං කය වචනයන් හික්මවන බැවින්ද විනයෝ ඉති අක්කාතු විනයයයි දේශනා කරනා ලද්දේය කියන එකයි ඒකේ පදගතාර්ථ අර්ථය, පද වශයෙන් අර්ථය. එතකොට ඇයි මේ විනය පිටකයේ විවිධ වූ න්‍යායන් තියෙනවා කියලා කියන්නේ? ඒක ගැනත් කියනවා. මේකෙදි පස්ව දෑරුම් සාති මොක්ෂ උද්දේශ, ඒ වගේම
පරාජිකාදී ආපත්‍ති ස්කන්ධ, ඒ වගේම මාතිකා, ඒ වගේම විභංග, මේ ආදී වශයෙන් විවිධ බෙදීම් තියෙන නිසා මේකෙට මේ විනය පිටකේට විවිධ න්‍යායන් තියෙනවා කියලා කියනවා. ඒ වගේම විශේෂ න්‍යායන් තියෙනවා කියන එක කිව්වේ විශේෂ භූත උන දැඩි කිරීම, ඒ වගේම ඉහිල් කිරීම ප්‍රයෝජනයන්ගෙන් යුක්ත අනුප්‍රඥප්ති න්‍යායන් තියෙන නිසා. ඒ කියන්නේ දැන් අනුප්‍රඥප්තියක් කියලා කියන්නේ ශික්ෂාපදයක, අපි ඒ ගැන තව ඉස්සරහට කතා කරනවා. ඒ ශික්ෂාපදයක් පනවලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තවත් ඊට සම්බන්ධ පැනවීම කරනවා. ඒ ශික්ෂාපදයේ ඇතැම් තැනක දැඩි කිරීමක් කරනවා, ඇතැම් තැනක ඉහිල් කිරීමක් කරනවා. ඒකෙදි විස්තර කරනවා මේ දැඩි කිරීමක් සිද්ධ වෙන්නේ ලෝකවද්ද ශික්ෂාපදවල. ලෝකවද්ද ශික්ෂාපදයක් නම් අනුප්‍රඥප්තියෙන් තවත් දැඩි කිරීමක් කරලයි පැනවීම කරන්නේ. එතකොට ප්‍රඥප්තිවද්ද ශික්ෂාපදවලදී එහෙම නැත්නම් අකුසල් හිතින්ම සිද්ධ වෙන්න අවශ්‍ය නැති අකුසල් හිතකින් තොරවත් සිද්ධ වෙන්න පුළුවන් ආපත්‍ති තියෙනවා. දැන් ශික්ෂාපදේ දන්නේ නැතුව ගහක මල් කැඩුවොත් ඒ තැනක ඒක අකුසල් හිතින්ම නෙවෙයි වෙන්නේ. ඒ නිසා අපි ඒවට කියනවා ලෝකවද්ද නෙවෙයි ප්‍රඥප්තිවද්ද ශික්ෂාපද කියලා. එතකොට ලෝකවද්දයි කියලා කියන්නේ සිල්පදේ නොදැන වුණත් අකුසල් හිතින්ම තමයි මේ සිල්පදේ කැඩෙන්නේ. සචිත්තේ උදාහරණයක් දැන් සතෙක්ව මරනවා කියන කාරණාව. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා මේ සංචිච්ඡපාන පචිතිය ඉගෙන ගන්නත් නැහැ, දන්නෙත් නැහැ. හැබැයි සතෙක්ව මරන්න පුළුවන් ද කුසල් හිතින්? දැන් අපි හිතලා මරනවා නම් ඒ තැනක අනිවාර්යයෙන්ම අකුසල් හිතකින්මයි මරණයක වෙන්නේ. අන්න ඒ වගේ සිල්පදවලට කියනවා ලෝකවද්ද සිල්පද. එතකොට ඒ වගේ ශික්ෂාපදවලදී අනුප්‍රඥාක්තියක් පනවනවා නම් ඒකෙදී ශික්ෂාපදේ දැඩි කරලා තමයි ඒ ඇවතේ විෂයපතය පුළුල් කරලා තමයි ශික්ෂාපදේ පැනවෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ඉහිල් කිරීමේ සහ දැඩි කිරීමේ න්‍යායන් තියෙන නිසා, අනුප්‍රඥප්ති න්‍යායන් තියෙන නිසා මේ විනය පිටකයේ කියනවා විශේෂ න්‍යායන් තියෙනවායි කියලා. ඒ වගේම කායික වාචික අධ්‍යාචාර වළක්වන නිසා, කයින් සිද්ධ වෙන වචනයෙන් සිද්ධ වෙන වැරදි හික්මවන නිසා, මේ කය වචන දෙක හික්මවන බැවින් විනය පිටකයට කියනවා විනයනතෝ චේව කාය වාචානං කියන කාරණාව කිව්වේ ඒ නිසයි. මෙන්න මේ කියපු හේතුන් නිසා විවිධ වූ විශේෂ වූ න්‍යායන් නැති නිසා, කය වචන හික්මවන නිසා මේ විනය පිටකේට විනයයි කියලා පුරාණ මහරහතන් වහන්සේලා නම් කළා. කියයි කියන්නේ භාග්‍යතුන් වහන්සේත් මේ විනය කියන වචනේ දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියපු විනය කියන වචනයේ අර්ථය පැහැදිලි කරන්න තමයි විවිධ විශේෂ ණයත්තා කියන මේ ගාථාව දේශනා කළේ කියලා තමයි විස්තරේ කිව්වේ. හරි, මේ වෙනකන් කියපු ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් මට අහන්න බලන්න. ඒ කියන්නේ පළවෙනි සංගායනාවේදී මේ කොටස ඇතුළත් වුණේ නැහෙනේ. දැන් පළවෙනි සංගායනාව ගැන විස්තරේ පංචසතිකස්කන්ධකේ ඇතුළත් වුණේ ඊට පස්සේ සංගායනාවකදී. මෙහෙම දෙයක් උණයි කියල. මේ පළවෙනි සංගායනාවෙන් පස්සේ.
දැන් දෙවෙනි සංගායනය කරන්න කලින් මේකට දාන්න බැහැ නේද?
ඔව් ඔව් කරන්න බැහැ. කතාවත් උත්තර මේක දේශනා කළේ මොග්ගලිපුත්තිස මහ රහතන් වහන්සේගේ තුන්වෙනි සංගායනාවේදී. ඒවත් දැන් ත්‍රිපිටකයේ ඇතුළත්නේ. ඒ ඇතුළත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කොහොමද එහෙනම් ඇතුළත් වුනේ කියලා. ඒ නිසා තමයි මෙතන කිව්වේ ඒ වගේ සංගායනා නොවුණු ඒ මහරහතන් වහන්සේලා සම්මත කරපු දේශනක් තව මේකේ තියෙනවා. තව කියන්නේ ඔය කියපු ටික. තව තියෙනවද ගැටලු? තියෙනවා. ඔව් ඉස්සරහට තව කියනවා විස්තරේ. තව
ඔව් ඈ
ඔව් අට කතාවත් ඒ පළවෙනි සංගායනාවේ ඉඳන්ම සංගායනාවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මහා අට කතා කියන කොටස අපි කලින් කතා කළේ නේද? මහා අට කතා කියලා කියන්නේම සංගායක මහරහතන් වහන්සේලාගේ සංගායනාවට ලක් වෙන නිසා. ඒ නිසා දැන් ඒකයි අපි ඉදත් කතා කරන්නේ විස්තරයතු දැන් මේ සමන්තපාසාදිකාවේ අපි දකින සියල්ලම නෙවෙයි මහා අට කතාව කියලා කියන්නේ. ඒ කතාව අපි හරියට තේරුම් ගත්තම දැන් අර ගොඩ දිනෙක් කරන විවේචන ඒ ඇත්තරම මේක හරියට මේක කියවලා හදාarලා නම් ওই කතාව ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. දැන් මේකේ පැහැදිලිවම අපි එදා කතා කරද්දි කතා කරන්නේ බුද්ධ ගෝසානන්ද පටන් ගද්දිම කියනවා. මේ මහා අට කතාවට අනෙක් අට කතාවන්හි තියෙන කාරණාවලු ඒ වගේම මහරහතන් වහන්සේලා පසුව දේශනා කරපු තේරවාදත් ඇතුළත් කරලා තතෝපි අන්තෝගද තේරවාදම් කියලාම කිව්වා. ඒවත් එකතු කරලා කලින් ඊ තිබුණු විස්තර වර්ණා කෙටි කරලා මේ සංග්‍රහය කරනවා කියලා කිව්වා. එතකොට මේ පොතේ තියෙනවා එතනින් පස්සේ කාලේ කතාවත් ඒක ස්වාමීන් වහන්සේම කියලා පටන් ගන්න. ඒ නිසා දැන් සමහරු කියනවා මේකේ මේ පස්සේ කාලේ කතා තියෙනවානේ ඉතින් මෙහෙමනම් කොහොමද මේක බුද්ධ කාලේ වෙන්නේ කියලා. ඉතින් පැහැදිලිව මේ කතාව කියලා තියෙනවා මේ ඒ මහරහතන් වහන්සේලාගේ අවසරය ඇතුව ඒ කරුණ ධර්ම කරුණ විනය කරුණ විස්තර කිරීම සඳහා පසු කාලීනව ඇති වුණු සිදුවීම් ඇතුළත් කළා කියලා. මේක පොඩි ළමයෙකුට නම් තේරෙනවනේ මේක පසු කාලීන දෙයක් කියලා. ඉතින් ඒකට තර්ක කරන්න දෙයක් නැහැ. උණගෙනුට තේරෙනවා දැන් මහා සුන්න මහරහතන් වහන්සේ මෙහෙම කිව්වයි කියලා කියන තැනකදී තේරෙනවා මේක බුද්ධ වචනයක් නෙවෙයි කියලා. තේරුණානේ. ඉතින් වෙන දෙයක් ඕනේ නිකන් හිතලා බලන්නකෝ දැන්. සූත්‍ර දේශනාවලම මුල තියෙන තේන සමයේන බුද්ධෝ භගවා සාවත්තියම් විහෙරති ඒ විදිහට තියෙන ඒ කොටස. ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. මේක දැන් අට කතාවේ තමයි මේ කතාව කියන්නේ. මේක භාග්‍යතුන් වහන්සේ නෙවෙයි දේශනා කරේ. මේක ආනන්ද මහ රහතන් වහන්සේ දේශනා කළේ කියන්නේ. ඉතින් ඒ වගේ තමන්ට ශ්‍රද්ධාව නුවණ ඒ තැන්වල තියෙන්න ඕන. මේ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව අපි වෙන් කර ගන්න. ඉතින් එහෙම ඒ හරි ක්‍රමයට අපි මේක හදාගෙන යනවා නම් අපිට ඒ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් මේක බුද්ධ වචනයක්ද මේක අටුවාවේ මතයක්ද ওই ප්‍රශ්න ඇති වෙන්නේ අපි මේක පිළිවෙලට හදාarලා නැත්තම්. ඉතින් කතා වස්තුවක් කියවගෙන යද්දි පැහැදිලිවම කියනවා අසුවල් රජතුමාගේ කාලේ මෙහෙම සිදුවීමක් වුණා කියලා. ඒක ලංකාවේ වුණ එකක්. බුදුරජාන් වහන්සේ තිරිණි වුණානේ පස්සේ. ලංකාවට බුද්ධ ශාසනය ලැබුණානේ පස්සේ. ඉතින් මේ කතාව පැහැදිලිව කියලා තියෙනවා මේ අසුවල් රජතුමාගේ කාලේ මෙහෙම දෙයක් වුණේ කියලා. ඉතින් එහෙම නැතුව එහෙමනම් ඕක හංගන්න ඕනකම තිබුණා නම් ඔය මොකුත් නොකිය බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කළයි කියලා ඔය කතාව බුද්ධ දේශනාවක් වගේ අතුල් කරන්න තිබුණා ඒ ස්වාමීන් වහන්සේලාට. ඉතින් එහෙම නොකිය පැහැදිලිවම ඒ තැන් වෙන් කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි ඉස්සරහට කතා කරගෙන යද්දි මේ ප්‍රශ්නත් අපිට විසඳ ගන්න පුළුවන්. ඔව් මහාට කතාව අරගෙන ආවා. නැහැ නෙවෙයි. මහාට කතාව ගැන විස්තර 10 වෙනි ක්‍රිත් වර්ෂ 10 වෙනි සියවසේදී ලියවෙන්නේ ගම්පියාටුවා ගැටපදේ. ගම්පියාටුවා ගැටපදේ පවා තියෙනවා. ඒ ගැන මේ ලංකදී මම අපේ ආශ්‍රමලා කීප දෙනෙකුටත් පෙන්වුවා ඒ උද්ෘත පවා. ඒ වෙද්දි මේ අට කතා පරිවර්තන වලින් අවුරුදු 600කට විතර පස්සේ 600කටත් දෙලි. ඊට පස්සේ පැරණි සිංහල අටුවා තිබිලා තියෙනවා. ඒ වගේ පාඨ පවා aran තියෙනවා. ඉතින් ඒව නැති වුණ බව පේන්නේ කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පස්සේ. පොළොන්නර යුගයේදී තිබිලා තියෙනවා මුල් කාලේ. ඒකට කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක සිංහල පොත් ඔක්කොම ගිනි තිබ්බා කියලා කතාවක් කියනවා. එතනින් පස්සේ තමයි අපි සිංහල අට කතා නැති වුණා කියලා කියන්නේ. ඒක කොහොම හෝ අපේ පිනකට මේ ටික පාලියට පරිවර්තනය වෙලා තිබුණු නිසා තමයි වෙන රටවල් වලට හරි ගිහිල්ලා මේ ටික රැකුණේ. එහෙම නොතිබුණා නම් අද වෙද්දි මේ විස්තර අපිට මොකුත් නැති වෙනවා. මේ නිසා ඒ පාලියට පරිවර්තනය කරන්න නැති බොහෝ විට ඉතින් ඒ හිටපු ස්වාමීන් වහන්සේලාත් ඒ දේ දකින්න නැති අනාගතයේ ওই වගේ අර්බුද වෙන දේවල්. ඒ නිසා මේක වෙන රටක හරි මේ ටික ආරක්ෂා වෙන්න ඕනේ කියන අදහසින් තමයි ඉතින් ඒකටත් අවසර දෙන්නේ. ඉතින් ඒ හිටපු ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ ග්‍රන්ථ ටික රැක්කේ. නෑ එහෙම නෑ. ඒ මොකද මහාට කතාවේ සඳහන් නොවේ නැතනම් විනිශ්චයන් අනිත් අට කතාවලත් තිබුණා. ඒ නිසා තමයි සංග්‍රහයක් කළේ. එතකොට මේකේ යම් තැනක කියනවාද මේ මහාපච්චරි අට කතාවේ අදහසයි මේ කුරුන්දි අට කතාවේ අදහසයි
එහෙම නැත්නම් මේ අසුවල් මහරහතන් වහන්සේගේ අදහසයි, එහෙම නැත්නම් මේ අසුවල් කතාවස්තුවයි කියලා කියන තැන් ටික අත්හැරියම අනික් සියල්ලම මහාට කතාවයි. එතකොට මේ දැනට තියෙන අට කතාවේ අර කියපු ඒ අපිට තේරෙනවා නම් මේ කොටස් මූලික දේශනාව නෙවෙයි කියලා ඒ ටික අත්හැරුණම ඒ සියල්ල මහාට කතාවයි. ඒ නිසා තමයි කියන්නේ මේ මහාට කතාව ප්‍රධාන ශරීරයකට ගැනීම. ඉතිරි කොටස් ටික ඇතුළත් කරලා මේ විනය සංවර්ධනාව කරනවා කියන්නේ.
සම්මුතියේ මහාට කතාවේ පැහැදිලි කරන කතා බුදුවචන
නෑ. ඕක දැන් ඇත්තටම රහතන් වහන්සේලානේ දැන් ඒ මහා පච්චරිය කියලා කියන්නේ ලංකාවෙන් ඉන්දියාවට අර මහරහතන් වහන්සේලාට වැඩම කරන්ද ඒ සකස් කරපු පහුරේ වැඩ ඉඳලා කරපු විස්තරය. විනය විස්තරයක් ඒ කරපු එක. විනය පිටකේට විතරයි මේ මහා පච්චරිය අටුවාව තියෙන්නේ. ඒකත් කළේ රහතන් වහන්සේලාම තමයි. එතකොට හේතුව තමයි ලංකාවේ ඇතැම් විට ඒ හිටපු රහතන් වහන්සේලා පිරිණිවෙන්න ඉඩ තියෙනවයි කියන ඒ හේතුවත් දැන් විශාල පිරිසක් පිරිණිවුණානේ. එතකොට මේ හේතු නිසා ඒ අර මහරහතන් වහන්සේලා එකතු වෙලා ආපහු ඒ විනය මේ විදිහේ විස්තර විවරණයක් තියෙනවයි කියලා පිරිස අතර සාකච්ඡාවක් ඇති වුණා. අන්න ඒ විනය විනිශ්චයන් ටික තමයි මහා පච්චරිය අට කතාව කියලා කියන්නේ. ඒ ඇතැම් විනිශ්චයන් මහා අට කතාවේ තිබිලා නැහැ. තේරුණානේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උනත් සියලු ප්‍රශ්න විසඳන්නේ මේ න්‍යායන් අවශ්‍ය සියලු න්‍යායන් දුන්නා. හැබැයි ප්‍රායෝගිකව වෙන හැම දෙයකටම උත්තර දේශනා කළා නෙවෙයි. ඒ න්‍යායන් වල පිටතලා අපිට ඒ උත්තර හොයන්න පුළුවන්. අන්න ඒ වගේ පසුකාලීනව ඒ ඇති වුණ ප්‍රශ්න වලට දුන්න උත්තර ඒ දේවල් එකතු කරලා තමයි ඒ අට කතාව ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කළේ. ඒතොර මේක බුද්ධ වර්ෂ 400 ගණන් වල වෙන්නේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. බුද්ධ වර්ෂ 400 ගණන් වල තමයි මේ මහා පච්චරි අට කතාව එහෙමත් ලියවෙන්නේ. ඒතොර ධර්ම සංගායනාවටත් කලින් ඒ මහරහතන් වහන්සේලා තාපහු ලංකාවට වැඩම කළයින් පස්සේ තමයි අලු විහාර සංගායනාව කරන්නේ. ඒ සංගායනාවට කලින් තමයි මහා පච්චරිය කුරුන්දි ඒ සියල්ලම දීවෙන්නේ. නැතුව මේ පසු කාලීන ඒවා හැම නෙවෙයි. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. බුද්ධ ශාසනය ලංකාවට ලැබිලා අවුරුදු 200ක්වත් නැහැ ওই කාලෙ වෙද්දී. 200ක් ඒ ආසන්න කාලේ. එතකොට ප්‍රකටවම පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා බහුලවම වැඩ හිටපු යුගවලයි මේ දේවල් උනේ. එහෙම නැතුව මේ එක එක්කෙනාට හිතූ දේවල් මේ පොත්වල ලිව්වා හැම නෙවෙයි. එතකොට ඒ උත්මයෝ ධර්ම විනය කියපුවාම ජීවිතයට වඩා ගෞරවයෙන් ධර්ම විනය රැකපු යෝගීකයි මේ දේවල් දිවෙන්නේ. ඒකයි අපි මතක තියාගන්න ඕනේ. ලියුණා නෙවෙයි. දරාගෙන පැමිණියා ඒ ටික සජ්ජායනාවක් වගේ කරලා ඒ අර්ථ වශයෙන් දරාගෙන ආවා. ඔව් මීට කලින්ද? ඒ කියන්නේ අලු යාර සංගායනාවට කලින්ද? එහෙමනම් සඳහනක් මතක
නැහැ.
ඒ තමයි හතරවෙනියට කෙරුණු සංගායනාව තමයි ලංකාවේ කෙරුවේ. හතරවෙනි ධර්ම සංගායනාව. ලංකාවේ තමයි දැනුවත්ව නම් මුලින්ම නේද එහෙම ග්‍රන්ථවල ලියවෙන්නේ ලංකාවේ හතරවෙනි අලු විහාර සංගායනාවයි. ඔය කතාව කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඔයාලා බලලා මට කියන්න. ඒ ගැන විස්තරේ කියන්න ටිකක් වෙලා යනවා. ඒක සම්පූර්ණ බොරු කතාවක්. එහෙම කතාවක් කිසිම පිළිගත්තු පොතක නැහැ. ඒ කතාව තියෙන්නේ කොහෙද කියලා හොයලා බලලා තියෙන තැනත් මම දන්නවා. තව ටිකක් හොයලා බලලා එතකොට ඒ තියෙන තැන කියවෙන ඉතිරි ටිකක් කියවලා බලන්න. එතකොට තේරෙයි මොකද්ද මේ කතාව කියන්නේ. ඒ ගැන විස්තර දැන් තුනක් පහු නා තුනයි 20ක් පහු වෙලා. ඒ නිසා ඒ ගැන මම උත්තරයක් දෙන්නම් එහෙම වුණොත් තව ටිකකින් හරි නේද? දැන්ම කියන්න. ඔක කියවෙන්නේ බුද්ධඝෝෂ උප්පත්ති කියන බොහොම මෑතක ලියවුණු පොතක. ඒ පොත කොහෙද තියෙන්නේ? කොහෙද ලියවුනේ? කවුද කර්තෘ කියන එකවත් හරියට සඳහන් නැහැ. එතකොට මේ පොතේ තියෙන තව කාරණා ටිකක් තියෙනවා. ඒ ටිකත් මම කියන්නම්. එතකොට ආශ්‍රිතුන්ව තේරුම් ගන්න මේක පිළිගන්න පුළුවන් ද කියලා. ඒකේ කියනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාවේ ලංකාවේ හිටපු සංඝනායක ස්වාමීන් වහන්සේ ධර්මය උගන්වන්න හිටියා ශිෂ්‍යයින්ට. ඒ ඉඳලා අභිධර්මයේ එක කොටසක් උගන්වගෙන යද්දී සැකයක් ඇති වුණා. ඒකට උත්තර ශිෂ්‍යවහු ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණා. ඊට පස්සේ කල්පනා කර කර ඉඳලා කුටියට වැඩම කළා. ඊට පස්සේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ උත්තරය එතන ලියලා තිබ්බා. පස්සේ ඊට පස්සේ කවුද මේක ලිව්වේ කියලා හොයලා ස්වාමීන් වහන්සේව මෙහෙමයි මේ ස්වාමීන් වහන්සේ කියලා තින් දැනගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පොත් එහෙම බාර දුන්නයි ওই විස්තරය. මේක සම්පූර්ණ බොරු කතාවක්. ඉතින් මොකද මේ රහතන් වහන්සේලා වැඩ හිටපු යුගයේ එහෙම දෙයක් වෙන්න බෑ. අනිත් එක දැන් එහෙමනම් ඔතන හිටපු කෙනෙක් වෙන්න ඕන ওই කතාව කියන කෙනා. ඕක දැන් අවුරුදු 2300කට එහා නැහැ කියලා කියන ওই ලියෝ ඒ පොත ලියවිලා. බුද්ධඝෝෂ උප්පත්ති කියන පොත ලියවිලා. එතකොට අනිත් කතාව තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේම කියා දෙනවා මම ලංකාවේ මහරහතන් වහන්සේලාගෙන් ලංකාවේ හිටපු ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගත්තයි කියලා ස්වාමීන් වහන්සේම කියලා තියෙනවා. පැහැදිලි නේ? එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ වෙද්දි සිංහල ඉගෙනගෙනත් නැහැ. දැන් ඔය ආපු ගාම කොහොමද එතකොට සිංහලෙන් උගන්වන එක වැරදි හොයන්නේ? නේද? ඒක අනිත් කතාව. එතකොට ওই වගේ කාරණා ගොඩක්. ඒක නිසා මේ එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙකුට වැරදුණු එකක් කියන්න තරම් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ දක්ෂද කියන එකනේ අනිත් ප්‍රශ්නේ. පැහැදිලිවම ඉතින් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවේ හිටපු ඒ රහතන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනගෙන ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරේ අට කතාව ඉගෙනගෙන ඊට පස්සේ තමයි මේක පාලියට පරිවර්තනය කළේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ එද්දී ඒ ටික ඔක්කොම ඉබේ ස්කෑන් වුණා වගේ ධර්මයේ අවබෝධු වෙන්නේ නැහැ. ඒක කියලා තියෙනවා ඒ ලංකාවේ හිටපු ස්වාමීන් වහන්සේලා යටතේ ධර්මය ඉගෙනගෙනයි ඉගෙන ගත්තයි ඊට පස්සේ මේක පරිවර්තනය කරන්න කියලා. අනිත් කතාව තව ඒ පොතේ කියවෙන කතාවක්. මට තේරුණේ නම් මේ පොත කියවගෙන යද්දී ලංකාව ගැන මොකක් හෝ ප්‍රසාදයක් නැති අප්‍රසාදයක් තියෙන කෙනෙක් ලියවුණු පොතක් කියලා. මොකද ලංකාවේ ස්වාමීන් වහන්සේලා බුදුගොස් වහන්සේට අනුග්‍රහයක් කළේ නැහැ කියන කතාව තමයි එතන කියාගෙන යන්නේ. ලංකාවේ ස්වාමීන් වහන්සේලාව ටිකක් පහත් කරලා වගේ තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. එතන එක කතාවක් කියනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ පොත් ලියන්න පිණ්ඩපාතේ වැඩම කරලා ගස් යට වැටිලා තිබුණු තල්කොළ අහුලගෙන ඇවිල්ලා ඉලිව්වේ කියලා. ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා දැන් ඒ වගේ ලියන්න බෑ. ගස්වල යට වැටිලා තියෙන ඒ වගේ ලියන්න බෑ. ඉතින් එතකොට ඒ පහසුකම්වත් අපි සලසලා දීලා නැහැ වගේ කතාවක් තමයි එතන කියාගෙන යන්නේ. සම්පූර්ණ බොරු කතා ඒවා. ඒක නිසා කිසිම පිළිගත්තු පොතක හෝ අතරම ওই කතාව පිළිගන්නේ නැහැ. මේ ওই බටහිර මේ ගොඩක් සාසනීයට විරුද්ධව කරුණු කියන කෙනෙක්වත් ওই පොත පිළිගන්නේ නැහැ. ඉතින් මෙච්චර මේ ලංකාවේ අටකතා ලියවිලා ලංකාවට ගරුත්වය ලැබෙන්නේ මේ අටකතා නිසා. එහෙම තියෙද්දි එච්චරේ ග්‍රන්ථ ලියවුණු රටේ අය තමයි සමහර විට ඕවා පිළිගන්නේ. ඉතින් හරිම අභාග්‍යයක් ඒක. ඉතින් අපිට ලෝකයෙන් ගරුත්වය ලැබුණු ග්‍රන්ථවලට අපි ගරහනවායි කියන්නේ. ඉතින් ඒක ඇත්තම තමන් අතේ තියෙන මැණිකක වටිනාකම තමන් දන්නේ නැතුව ඒක විනාශ කරගන්නවා වගේ වැඩක්. ඒකට ගරිහනවා වගේ වැඩක්. ඒක නිසා ওই ගුරුමිතා ඊලන්ති ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරනවායි කියනවා. මේ ලංකාවේ වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ ගුණ අහලා. එතකොට රට කතාවල ඒ කියවෙන උතුමන්ගේ ගුණ අහලා. එතකොට ලංකාව පැත්තට හිස දාලා සැතපෙනවායි කියනවා සමහර ස්වාමීන් වහන්සේලා. එච්චර ගරුත්වයක් දක්වනවා කියනවා මේ පොත්වල තියෙන ඒ උතුමන්ගේ ඒ වර්ණන අහලා. මේ තරම් උතුම ලංකාවේ වැඩ හිටියයි කියලා. මෙච්චර මේ ග්‍රන්ථ අපිට සාසනයට ලැබුණේ ලංකාව නිසායි කියලායි ගරුත්වය තියෙන නිසා. ඒ නිසා ඔය කාරණා නොදන්නාකම නිසා තමයි ගොඩ දිනෙක ඒ ගරිහා කිරීම ආදිය කරන්නේ. ඒ නොදන්නාකම නිසා. ඒක නිසා අර ඕන කෙනෙකුට තේරෙනවා මේ කතා සම්පූර්ණ බොරු. අර බුදුගොස් සන්නාන්තයේ සමහර ඒවා නැති ගුණයක් සන්නාන්තකේ පෙන්වන්නේ කියලා හදලා සන්නාන්තකේ තිබුණු ගුණත් නැති කරලයි ඒ පොතෙන් කරලා තියෙන්නේ. තව කාරණාවක් තමයි විසුද්ධි මාර්ගය තුන් වතාවක් එකම රැයක ලිව්වයි කියලා කියනවා. ඒ කියන්නේ එක රැ ලියලා සැතපුණා ඊට පස්සේ රැ අවදි වෙලා බලද්දී ඒක නැති වෙලා දෙවියෝ හංගලා ඊට පස්සේ ඒ රැයම තව එකක් ලිව්වා. ඊට පස්සේ ඒ රැයම ආපහු නැගිටලා බලද්දී ආයෙත් නැති වෙලා ඊට පස්සේ තුන්වෙනි එකත් ඒ රැයම ලිව්වයි කියනවා. සම්පූර්ණ බොරුවක්. ඉතින් එහෙම කරන්න බෑ. ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා බුදුගොස් වහන්සේගේ වචනින්ම මේ විනය අට කතාවේ අග තියෙනවා. ආශ්‍රමලා කියවගෙන යද්දී අන්තිමට දැනගන්න ලැබෙයි මේකට අවුරුද්දක් ස්වාමීන් වහන්සේට ගත වුණා කියලා. එතකොට එහෙමනම් මේක දවස් දෙකකින් සවන්නාත් දවස් දෙකක් යන්නේ යාම දෙකකින් සවන්නාත් මේ පොතත් ලියලා ඉවර කරන්න තිබුණා. ඉතින් මේ නෑ කියලා. ඒක නිසා ඉතින් මේ අපි කල්පනා කරන්න ඕන ওই වගේ අර කෙනෙක් කියන දේම අපි හැමදේම පිළිගන්න යනවා නම් ඒක අපේ නුවණ අඩුකමක්. ඒ නිසා අපි ඒ තැනක විමසන්න ඕන මේ කියන කතාව ඇත්තටම ප්‍රතිපදාවේ ඉන්න තිල්ගුණ පුරණ සත්පුරුෂෝද මේ කතාව කියන්නේ. මේ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. ওই වගේ අපි කරුණු ටික හොයලා බලන්න ඕන. ওই කියන කෙනා බොහෝ විට ඒ කියන පොතක තියෙන්නේ කොහෙද කියලා හෙවොත් ඒක දන්නෙත් නැහැ. සමහරවිට කවුදෝක කිව්වේ කියලා කිව්වොත් ඒක දන්නෙත් නැහැ. මේක ලිව්වේ කවුද කියලා හෙවොත් ඒක දන්නෙත් නැහැ. සමහරවිට ওই මොකොත්ම දන්නේ නැතුව අර තමන්ගේ තියෙන එක්කෝ වැරදි මතයකට ගැළපෙන නිසා හෝ ඒ වගේ මොකක් හරි හේතුවක් නිසා තමයි මේ දේවල් පිළිගන්නේ. ඒක නිසා ඉතින් අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ධර්ම විනය අපි ඉගෙන ගත්තී ආශ්‍රම ළමයි ටික ඉගෙනගෙන යද්දි තේරෙයි මේ අට කතාව කියන්නේ මොකද්ද, මේක දැනගන්නකේ වටිනාකම මොකද්ද කියන එක තේරෙයි. මේක නැතුව ධර්ම ඉගෙන ගන්න බැහැ කියන එකත් තේරෙයි. ඒතෙන් මම පෙන්නලාම කියන්නම්. එතකොට අපි මේ පිළිවෙලට ධර්මය ගුරු ඇසුරේ ඒ පරම්පරාවෙන් ඉගෙන නොගැනීමේ වැරද්ද නිසා තමයි ওই වගේ වැරදි මත ලෝකෙ පැතිරිලා තියෙන්නේ. ඉතින් ඒ නංගන් අපි කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ලෝකෙ බොහෝ පිරිසක් මේ ශාසනය නැති කිරීමේ අරමුණින් ওই වගේ වැරදි මත ප්‍රචාරය කරනවා. විශේෂයෙන්ම වෙන රටවල්වල වෙන ආගම්වල පිරිස බොහොම ඉහළින් මේ දේ කරනවා. ඉතින් ඒ වගේ කරවු පිරිස් ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අයගේ ලියවිලි ලිපි ලේඛන පවා අපි කියවලක් තියෙනවා. ඉතින් මේ කියන දේවල් සම්පූර්ණ බොරු කියලා හොඳටම තේරෙනවා අපි ඒවා කියවලක් තියෙන නිසා. ඒක නිසා ඉතින් අපි මේ කෙනෙක් කිව්වටම පිළිගන්න එපා. අපේ පුරාණයේ ඉඳන් මේ තිල්වත් ගුණවත් උතුම යමක් ගැන යම් නිවැරදි මතයක් තිබුණා නම් ඒ තැන අපි තව ටිකක් විමසිලිමත් වෙන්න ඕන. ඇයි මේ උත්තමය මෙහෙම කිව්වේ? දැන් රේරුකාණී නායක ස්වාමීන් වහන්සේලා, මඩියේ ලොකු ස්වාමීන් වහන්සේලා, එතකොට කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේලා, මාතර ලොකු ස්වාමීන් වහන්සේලා, නා වූ යනි ලොකු ස්වාමීන් වහන්සේලා, එතකොට තව බලංගොඩ ස්වාමීන් වහන්සේලා, ඔය කිසි කෙනෙක් කවදාවත් මේ පෙළාටුවා ටීකාවලට ගර්ජනා කරන්නේ නැහැ. ඒවා බොහොම ගරුතන ගුරුතන කියලා තමයි කතා කරන්නේ. එතකොට ඔය ගරිහා කිරීම කරන්නේම කවුද කියලා තමන් එතකොට හිතලා බලන්න. ඒ අයගේ ප්‍රතිපදාව කොහොමද කියන එකත් හිතලා බලන්න. ඒ අය සිල්ගුණ පුරමින්ද මේ දේ කරන්නේ. සමහරෙක් ඔය කියන අය හරියට තිසරණයක පිහිටලාවත් නෙවෙයි මේ කතා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ තැන්වල බොහොම පරිස්සම් වෙන්න ඕන. අපේ ශ්‍රද්ධාව ආරක්ෂා කරගෙන අපේ ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන යන්න. හරි, උත්තරේ ඇති කියලා හිතෙනවා. තව ඔය ගැන විස්තර ගොඩක් අපි එකතු කරලා තියෙනවා. ඉස්සරහට අපි හිමීට කතා කරමු මේ ගැන. හරි. එහෙනම් අපි විවේකයක් ගමු නේද?